සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. කිං වාදෝ සමනෝ කිමක්ඛායි තීති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි කාලයක් තිස්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුල් කරගෙන ධර්මදේශනා මාලාවක් පැවැත්තුවා. ඊට පස්සේ දැන් අපිට අලුතෙන් ලැබිච්ච ඉල්ලීමකුත් අනුව උත්සාහවන්ත වෙනවා තවත් පැත්තකින් මේ ධර්මය පිළිබඳව ශක්තිපමණින් විස්තර කරන්න, ඒ වගේම තේරුම් ගන්න. ඉතින් ඒ සඳහා මාතෘකාව වශයෙන් අද ඉස්සරහින් තියාගත්තේ මජ්ක්‍ධිම නිකායේ එන මදුපිණ්ඩික සූත්‍රය. මදුපිණ්ඩික සූත්‍රය විවිධ පැතිවලින් අපි හුඟක් දෙනකොට ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේමයි ධර්මයේ විග්‍රහ කරන තවත් බොහෝම සුන්දර පැත්තක් විස්තර කරලා දෙනවා. ඒ නිසා මදුපිණ්ඩික සූත්‍රය බොහෝ තැන්වල පරිහරණය කරලා තියෙනවා. නැවත නැවත ඒ මදුපිණ්ඩික සූත්‍රයට යොමුවක් යොදලා තියෙනවා. මොකද එතන බොහොම ගැඹුරු කාරණා රසක් එළි දක්වලා තියෙනවා. ඒ නිසාමයි මදුපිණ්ඩික කියන නමත් ඒකට යෙදලා තියෙන්නේ. හරියට නිකන් මී පිණ්ඩක් වගේ කියන අදහස තමයි මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන්නේ. එතකොට මේ මදුපිණ්ඩික සූත්‍රයට මූලික වෙන කතාවත් බොහොම සුන්දරයි. සෞන්දර්යාත්මක බවක් මේ මුළු සිද්ධි මාලාවෙම ගැඹෙලා තියෙනවා. ඒ නිසා අපි මදුපිණ්ඩික සූත්‍රයේ ගැඹුරට යන්න කලින් අපි බලමු මේ සෞන්දර්යාත්මක පැත්ත ගැන. එක්තරා අවස්ථාවකදී භාගතුන් වහන්සේ කපිලවස්තු නුවර, ඒ ශාක්‍යයන්ගේ කපිලවස්තු නුවර නීග්‍රෝධාරාමේ වැඩ වාසය කරනවා. දැන් මේ පිංගතුන් දන්නවා භාගතුන් වහන්සේ ඉපදුනේත් ඒ කපිලවස්තු නුවරමයි. ඉතින් බුද්ධත්වයෙන් හත්වෙනි වර්ෂයේදී තමයි උන්වහන්සේ නැවතත් ඒ බුද්ධත්වයට පස්සේ එක් සැවැත් මේ කපිලවස්තුපුරයට වැඩම කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිච්ච ඒ ශාක්‍යයන් විසින් තමයි ඒ නීග්‍රෝධාරාමය සකස් කළා පූජා කරන්නේ. ඉතින් මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ වැඩවාසය කරන්නේ එතකොට ඒ කපිලවස්තු නුවර නීග්‍රෝධාරාමයේ. ඉතින් එහෙම නීග්‍රෝධාරාමයේ වැඩවාසය කරන බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී පිණ්ඩපාතයේ හැසිරීලා පිණ්ඩපාතයේ වැඩම කළා. පිණ්ඩපාතය අවසන් වුණාට පස්සේ මහා වන කියන ඒ වනාන්තර සහිත ප්‍රදේශයකට මේ සවස් කාලය විවේකයෙන් ගත කරන්න වැඩම කරනවා. ඊට පස්සේ ඒ මහා වනයේට වැඩම කරලා තරුණ බෙලිගහක් මුල වැඩ වාසය කරනවා. ඒ තරුණ බෙලිගසක් තෝරගත්තා කියලා මේ මදුපිණ්ඩික සූත්‍රයේ සඳහන් වෙනවා. බුදුරයන් වහන්සේ මහා වනයේට වැඩම කළා. ඒ බෙලිගහක් යට තමයි දැන් දිවා විහරණය සඳහා වාසය කරලා තියෙන්නේ. ඉතින් ඒක අතකින් බුදු කෙනෙක් කොයිතරම් ඒ පරිසරයත් එක්ක ඒකාත්මීයව වාසය කරාද, පරිසරයත් එක්ක බොහොම සුසංයෝගීව වාසය කළාද කියන එක ඉතින් මේ අනුව අපිට තේරෙනවා. උන්වහන්සේ නැවතත් නීග්‍රෝධාරාමයට වැඩම කළා සුව පහසු සයනයක සැතපෙනවා වෙනුවට, නැත්තම් සුව පහසු ආසනයක විවේක ගන්නවා වෙනුවට උන්වහන්සේ ඒ වහා වනාන්තරයට ගිහිල්ලා වනාන්තරයේ ගහක් යට ඉඳගෙන මේ බොහොම සුවසේ හුදෙකලාව වාසය කරපු ආකාරය මේ අනුව අපිට හිතා ගන්න පුළුවන්. දැන් මේ විදිහට උන්වහන්සේ බොහොම විවේකීව මේ මහා වනයේ වාඩි වාසය කරනකොට එතනට පැමිණෙනවා එක්තරා ශාක්‍යයෙක්. එයාගේ නම තමයි දණ්ඩපාණි. ඒතර මේ දණ්ඩපාණි කියන ශාක්‍යයා ටිකක් නහයට අහන්න නැති කෙනෙක්, ටිකක් ඔලොමොල කෙනෙක්, අනුන් කියන දෙයක් අහන්න නැති කෙනෙක්. ටිකක් එයා තුල යම්කිසි මාන්නක්කාරකමක් සෑහෙන තිබුණ බවක් මේ කතාවෙනුත් එයා හැසිරිච්ච ආකාරයෙන්ුත් තේරුම් ගන්න පුළුවන්. ඒතර මේ දණ්ඩපාණි ශාක්‍යයා එයා මොකද කරලා තියෙන්නේ? එයාට මේ කෙන්ඩා විඩාව දුරු කරගන්න. එහෙම නැත්නම් පොඩ්ඩක් ඇවිදලා මේ දැන් අද කාලේ වචන වලින් කියනවා නම් මේ ජොගින් යනවා කියන එක තමයි දැන් මේ කවුද මේ දණ්ඩපාණි ශාක්‍යයා කරලා තියෙන්නේ. හවස් කාලේ, දවල් කාලේ ආහාර ගත්තට පස්සේ පොඩ්ඩක් ඇවිදින්න ගිහිල්ලා තියෙනවා තමන්ගේ කෙන්ඩා විඩාව දුරු කරගන්න. ඉතින් ආ ඒ සඳහා තෝරගෙන තියෙන්නේ තර කියපු මහා වනයමයි. ඉතින් ආ මොකද කරන්නේ? ඒ කෙන්ඩා විඩාව දුරු කරගන්න තමන්ගේ කය පොඩ්ඩක් ක්‍රියාශීලී කරගන්න, කර්මන්නේ කරගන්න. එයාත් යනවා අර මහා වනයේටම ගිහිල්ලා එයාත් ඔබ සක්මන් කරනවා. එහාට මෙහාට මේ මහා වනාන්තරේ සක්මන් කරනවා. එතකොට එහෙම සක්මන් කරමින් ඉන්න ඒ දණ්ඩපාණී ශාක්‍යයා දකිනවා මේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ශාක්‍ය කුලයෙන්මයි පැවිදි වෙලා තියෙන්නේ. ඒ නිසා මෙතුමා දන්නවා මේ භාගතුන් වහන්සේ කියලා. උන්වහන්සේ අතීතයේදී සිද්ධාර්ථ කුමාරයෝ කියලා දන්නවා. ශාක්‍ය රජපෞලෙන් පැවතගෙන එන කෙනෙක් කියලා දන්නවා. ඉතින් එතුමා මොකද කරන්නේ? මේ දණ්ඩපාණී ශාක්‍යයා මොකද කරන්නේ? යා යනවා බුදුරජාණන් වහන්සේව හම්බෙන්න. බුදුරජාණන් වහන්සේව හම්බෙන්න ගිහිල්ලා ඊට පස්සේ එක්තරා අන්දමකින් කතා සංවාපයක යෙදෙනවා. බුදුරජාණන් වහන්සේත් එක්ක බොහොම සුහදව ආගිය තොරතුරු කතා කරලා ඒ සාමාන්‍ය සතුරු සාමීචි කතාවක් කරනවා. ඊට පස්සේ ඔන්න ටිකක් ගැඹුරු ප්‍රශ්නයක් අහනවා. දැන් මේ ප්‍රශ්නය අහන්නේ බුදුරජාණන් වහන්සේව අමාරුවේ දාන්න. බුදුරජාණන් වහන්සේව අමාරුවේ දාලා ප්‍රශ්න අහලා වෙහෙස කරන්න අදහසකින් තමයි මේ දණ්ඩපාණී ශාක්‍ය ප්‍රශ්නයක් අහන්නේ. අහන ප්‍රශ්නේ තමයි කිං වාදී සමනෝ කිමක්ඛායි? කුමක්ද දර්ශනයක් වශයෙන් නැත්නම් දෘෂ්ටියක් වශයෙන් ඔබතුමා අනුගමනය කරන්නේ? කුමක්ද ඔබතුමා ප්‍රකාශ කරන්නේ? ඔබ වහන්සේ ප්‍රකාශ කරන්නේ මොන වගේ දර්ශනයක්, මොන වගේ දැක්මක්ද ඔබ වහන්සේ තුල තියෙන්නේ? ඒ වගේමයි ඔබ වහන්සේ මොකද්ද ප්‍රකාශ කරන්නේ කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ තැනැත්තා ගැන දන්න හින්දම ටිකක් තේරුම් ගන්න බැරි විදිහට තමයි උත්තර දෙන්නේ. ටිකක් දාර්ශනික අන්දමකින් තේරුම් බැලූ බැල්මට එකපාර්ට නොතේරෙන අන්දමින් තමයි පිළිතුරක් දෙන්නේ. එක අතකින් අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ අර ඒ පුජ්‍යලයාව දමණය කරන්න විවිධ ක්‍රමවලින් තමයි ඒ අයට ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. නැත්තම් කෙනෙක් ඇතම් කෙනෙක් බොහොම නිහතමානීව උන්වහන්සේව හම්බෙන්න ආවහම උන්වහන්සේ ඒ තැනත්තාගේ ගති ලක්ෂණ දිහා දැකලා ඒ ක්‍රමානුකූලව දාන කතා, සීල කතා, ওই විදිහට ඒ අර භාගතුන් වහන්සේගේ තියෙන ඒ සාමාන්‍ය රටාවට ක්‍රමානුකූලව ඒ තැනත්තා තුළ ශ්‍රද්ධාව, වීරිය, නුවණ දියුණු වෙන ආකාරයෙන් මේ දේශනා කරන දේශනා ලීලාවක් තියෙනවා. ඇතම් කෙනෙක් විවිධාකාර ප්‍රශ්න මතු කරගෙන ආවහම ඒවා සමහරලාට උත්තර දෙන්නේ නැතුව ඉන්න අවස්ථාවක් තියෙනවා. තවත් වෙලාවක විවිධාකාර ප්‍රශ්න නගාගෙන ආවහම ඒවා ඉතින් ලිහලා ප්‍රශ්නයක් සමහර ලාවට සකස් කරලා මෙන්න මේ විදිහටයි අහන්න ඕනේ කියලා යාගේ හිතේ තිබිච්ච සැක සංකා දුරු කළා. යාගේ සැක දුරු කරන ඒ බඳු රටාවකුත් තියෙනවා. ඇතැම් වෙලාවක මේ වගේ ප්‍රශ්නයක් නැගුවහම යාට පොඩ්ඩක් හිතන්න ඉඩ දෙන, යාගේ හිතේ පොඩ්ඩක් විතර්කයකට, චින්තාමය ප්‍රඥාවකට ඉඩසලස්සන අන්දමින් පිළිතුරු දෙන ස්වභාවිකුත් තියෙනවා. දැන් මෙතෙන්දී ඇත්තටම මේ දණ්ඩපාණී ශාක්‍යයා අර වගේ ප්‍රශ්නයක් නැගුවාම බුදුරජාණන් වහන්සේ ඇත්තටම එයාට එක පාටම තේරෙන්නේ නැති විදිහට තමයි උත්තරේ දීලා තියෙන්නේ. උන්වහන්සේ කියන විස්තරය කිව්වොත් න කේනචි ලෝකේ විග්ගය්‍ය තිට්ඨති යථාජපන කාමේහි විසංයුත්තං විහෙරන්තං තම් බ්‍රාහ්මණං අකතං කතින් චින්න කුක්කුච්චං බවා භවේ මීත තණ්හං සංඥා නානුසෙන්ති කියලා තමයි ප්‍රකාශයක් කරන්නේ. ඉතින් අපි මේක ටිකක් පස්සේ හිමීට විග්‍රහ කරගන්න බලමු. ඉතින් සරලව දැනට අපි මේක කෙටියෙන් පරිවර්තනය කරනවා නම් බුදුරජාණන් වහන්සේ කියන්නේ ලෝකයේ කිසිවෙකුත් එක්ක වාද කරන්නේ නැතුව, වාද කරන්න තත්වයකටපත් වෙන්නේ නැතුව, ඒ වගේමයි කාමයන්ගෙන් අයින් වෙලා වැඩවාසය කරන, විචිකිච්ඡාවකින් තොර, කිසිම කුකුසක් හිතේ නැති, ඒ වගේමයි කිසිම තැනක තණ්හාවක් ඇති කරගත්තේ නැති ඒ යම්කිසි රහතන් වහන්සේ කෙනෙක් කෙරෙහි කිසිම සංඥාවක් මුල් බැසගන්නේ නැද්ද? අන්න එබඳු දර්ශනයක්, අන්න එබඳු කාර්යයක්, එබඳු ප්‍රතිපදාවක් ගැන තමයි මම දේශනා කරන්නේ කියලා තමයි උත්තරේ දෙන්නේ. ඉතින් ඒකාතකින් බැලුවාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය බොහෝම සංක්ෂිප්ත කළා සැකවින් ඒක උත්කෘෂ්ඨ මට්ටමකින් දේශනා කරනවා මෙතෙන්දී. ඒක හැබැයි එක පාට තේරෙන්නේ නැහැ. ඉතින් දැන් දණ්ඩපාණී ශාක්‍යයා එන්නෙම බුදුරජාණන් වහන්සේ එක්ක ටිකක් අර වගේ වාදයකට පැටලෙන්න. බුදුරජාණන් වහන්සේ කියන්නේම වාදයකට නොපැටලීම ගැන තමයි මම කියන්නේ කියලා. මම වාද කරන්න කැමති නැහැ. එහෙම මේ කාත් එක්කවත් වාද කරන්න නෙමෙයි මම මේ ලෑස්තිලා ඉන්නේ. කාත් එක්කවත් වාද කරන මානසිකත්වයක් නෙමෙයි මට තියෙන්නේ. ඉතින් එතකොට දැන් දණ්ඩපාණී ශාක්‍යයාට එක පැත්තකින් තවදුරටත් මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යන්න තියෙන හැකියාව අඩු වෙනවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තියෙන ගැඹුර එයාට නොතේරෙන බවකුත් හැඟෙනවා. එයා මොකද කරන්නේ? එයාගේ දිවත් එළියට දාලා දිව මෙන්න මෙහෙම වෙන්න පුළුවන් කියලා කියලා මේ දිව එහාට මෙහාට නිරවලා තමන්ගේ ඒ මොකද්ද මේ ජටාවත් සකස් කරගෙන එහෙමත් වෙන්න පුළුවන්ගේ අදහසක් කියලා බොහොම නිකන් අර වික්ෂිප්ත බවකින් එයා යන්න යනවා. දැන් එතකොට ඒ සාකච්ඡාව එතනින් අවසන් වෙනවා. මොකද මේ දණ්ඩපාණී ශාක්‍යයා ඒ කියපු එක තේරුම් ගත්ත බවක් එයාගේ ඒ හැසිරීම් රටාවෙන් නිරූපණය වෙන්නේ නැහැ. ඒ වෙනුවට එයාට ඇත්තටම සිද්ධ වුණේ ඒ අහපු දේ නිසා තවත් නිකන් පැටලිලා එයාට නිකන් අර යන වෙනවන් නැති වෙච්ච වගේ තත්ත්වයක් තමයි එතෙන්ද සිද්ධ වුණේ. ඉතින් ඒ නිසා ඒ කවුද දණ්ඩපාණි ශාක්‍යයා කරපු හැසිරිච්ච ආකාරය ගැන දහමේ විස්තර වෙනවා. ඒවං මුත්තේ භික්කවේ දණ්ඩපාණි සක්කෝ සීසං ඕකම්පෙත්වා ජීවහං නිල්ලාලෙත්වා තිවිසාකං නලාටිකං නලාටේ උට්ඨාපෙත්වා දණ්ඩමෝලුබ්බ පක්කමාති කියලා විස්තරයක් එනවා. ඒ කියන්නේ යා හිස සොලවලා දිව එළියට දාලා ඊළඟට තමන්ගේ අර නලල් රැල්ලක් නැත්තම් ඔළුවේ බැඳලා තිබිච්ච යම්සි නලල් පටක් ගලවලා ඊට පස්සේ ඒකත් නිකන් එහෙට මෙහෙට හොලවලා මේ අර අතේ තිබුණ සැරයටියක් ආධාර කරගෙන යන්න ගියා කියලා කියනවා. දැන් මෙතකොට මේ ජවනිකාව මෙතනින් අවසන් වෙනවා. අවසන් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ තවත් ටිකක් ඉතින් ඒ ස්ථානේම වැඩවාසය කළා. දිවා විහරණය කරාට පස්සේ උන්වහන්සේ සුබුරුදු පරිදි නීග්‍රෝධාරාමයට වැඩම කරනවා. නීග්‍රෝධාරාමයට වැඩම කරාට පස්සේ ඊළඟට බුදුරජාණන් වහන්සේම මේ භික්ෂූන් වහන්සේලාට ධර්මයක් දේශනා කරන්න මේ විච්ච සිද්ධිය උපයෝගී කරගන්නවා. බුදුරජාණන් වහන්සේ අර තමන් වහන්සේට පනවපු ආසනයේ ඉඳගෙන වැඩවාසය කරමින් තමන් වහන්සේ මේ අද දවසේදී මුහුණ පාපු මේ සංසිද්ධිය ගැන භික්ෂුන් වහන්සේලාට විස්තර කරනවා. භාගතුන් වහන්සේ කියනවා මේ විදිහට මම උදේ මේ හොඳින් සිවුරු පළඳගෙන සිවුර පෙරවගෙන මම ගියා පිණ්ඩපාතේ. නිග්‍රෝධාරාමයෙන් එළියට ගිහිල්ලා මම කපිලවස්තු නුවරයි පිණ්ඩපාතේ කළේ. ඊට පස්සේ මම දිවා විහරණය සඳහා මහාවනයේට වැඩම කළා. වැඩම කළා අර විදිහට බෙලි ගහක් යට මම ටිකක් විවේකීව වැඩවාසය කරද්දී මෙන්න මේ දණ්ඩපාණී කියන ශාක්‍යයත් එතෙන්ට ආවා. එයා ආවේ නිකම් මේ පොඩ්ඩක් එහෙට මෙහෙට ඇවිදින ගමන්. මාව හම්බෙන්න ආපු ගමනක් නෙමෙයි. හැබැයි ඉතින් මාව දැකලා මාවට ආවා. ඊට සතු සාමීජි කතාවක් සිද්ධ වුණා. ඊට පස්සේ ඇවිල්ලා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. මොන වගේ දෘෂ්ටියක් සහිත කෙනෙක්ද, මොන වගේ දෙයක්ද ඔබ වහන්සේ දේශනා කරන්නේ කියන වගේම ප්‍රශ්නයක් මයින් ඇහුවා. තසෙදි මම උත්තරයක් දුන්නා අර විදිහට මේ ලෝකේ මේ දෙවියන් මරුන් බමුන් සහිත මේ ශ්‍රමණ ප්‍රජාව සහිත මේ ලෝකේ කිසිම කෙනෙක් එක්ක වාදයට පැටලෙන්නේ නැති. ඒ වගේමයි කාමයන් කෙරෙන් අයින් වෙලා ඉන්න. ඒ වගේමයි කිසිම විචිකිච්ඡාවක් සැකයක් නැති. සියලුම භවයන් කෙරෙහි කිසිම තණ්හාවක් නැති. බවක් තමයි මම දේශනා කරන්නේ. දැන් මෙහෙම කිව්වට පස්සේ ඒ ශාක්‍යයා නැත්නම් ඒ දණ්ඩපාණී ශාක්‍යයා යන්න ගියා. එයාගේ දිවත් එළියට දාලා ඒක පිළිගත්ත බවක් හැඟුන්නේ නැහැ. එයා ඉතින් යන්න ගියා. ඉතින් මේ වෙලාවේදී දැන් මේ කරපු විස්තරය එතන ඉන්න භික්ෂූන් වහන්සේලාට තේරෙන්නෙත් නැහැ. මේ මොකද්ද මේ බුදුරජාන් වහන්සේ කියන්නේ? මොකද්ද මේ දණ්ඩපාණී ශාක්‍යයාට කිව්වයි කියලා කියන්නේ? කියන එක එතන ඉන්න භික්ෂුන් වහන්සේලාට තේරෙන්නේ නැහැ. ඉතින් එතන ඉන්න එක භික්ෂුන් වහන්සේ කෙනෙක් ඒ නිසා නැගිටලා බොහොම ගෞරව සම්ප්‍රයුක්තව බුදුරජාන් වහන්සේගෙන් අහනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මොකද්ද මේ භාග්‍යතුන් වහන්සේ මෙතන ඉදිරිපත් කරන ප්‍රතිපදාව? මොකද්ද මොන වගේ ප්‍රතිපදාවක් හරහා යෑමෙන්ද මේ කියපු ඒ දර්ශනයට ඒ தත්වයට කෙනෙකුටපත් වෙන්න පුළුවන්? කියලා බුදුරජාන් වහන්සේට ආරාධනා කරනවා තව ටිකක් මේක විස්තර කරන්න කියලා. දැන් එහෙම විස්තර කරන්න කියලා ආරාධනා කළාට පස්සේ දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? බුදුරජාන් වහන්සේ තවත් ටිකක් අමාරු ගැඹුරු මාතෘකාවක් භික්ෂුන් වහන්සේලා විස්තර කරනවා. ඒක එන්නේ මේ විදිහටයි. යතෝ නිදානම් භික්ඛු පුරිසං පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ එත්තතේ නත්ති අබිනන්දි තබ්බං අභිවදි තබ්බං අජ්ජෝසේ තබ්බං. කෙටියෙන් පොඩ්ඩක් මේක ගැන මතක් කරනවා නම් යම් කිසි දෙයක් මූලික කරගෙන යම් කිසි පුරුෂයෙක්ගේ හිතේ ප්‍රපංච සංඥා සංඛාවන් මැඩපවත්වනවාද, අන්නේ බන්ධක් කෙරෙහි කිසිම සතුටු වීමක් කියාපෑමක් ඒකට බැස ගැනීමක් කෙනෙක්ගේ හිතේ සිද්ධ වෙන්නේ නැද්ද? ඒසේවන්තෝ රාගානුසයානම් ඒසේවන්තෝ පටිඝානුසයානම් ඒසේවන්තෝ දිඨානුසයානම් ඒසේවන්තෝ විචිකිච්ඡානුසයානම් ඒසේවන්තෝ මානානුසයානම් ඒසේවන්තෝ භවරාගානුසයානම් ඒසේවන්තෝ අවිජ්ජානුසයානම්. ඉතින් ඔය කියන ක්‍රියා පිළිවෙතම එයාගේ හිතේ රාගය කියන අනුසය දුරු කරන්න, පටිඝය කියන අනුසය දුරු කරන්න, විචිකිච්ඡාව කියන අනුසය දුරු කරන්න, මාන්නය කියන අනුසය දුරු කරන්න, භව රාගය කියන අනුසය දුරු කරන්න, අවිජ්ජාව කියන අනුසය දුරු කරන්න හේතු වෙනවා. ඒසේවන්තෝ දණ්ඩ දාන සත්තා දාන කලහ විග්ඝහ විවාද තුවන්තුව මේ පේසුංච පේසුඤ්ඤ මුසාවාදාන. ඉතින් මෙතනත් එන්නේ තව අරිට වඩා ගැඹුරු කාරණා ටිකක්. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ප්‍රතිපදාව හරහාම දඬු මුගුරු ගැනීම, ඊළඟට සත් ඒ කියන්නේ කඩු ආදී මේ ආයුධ අවියායුධ අතර ගැනීම, ඊළඟට කලහ විවාද, ඊළඟට අර තුවන් තුවන් පේසුඤ්ඤ කියලා කියන්නේ තෝතෝ වර පල කියලා ඒ සාමාන්‍යයෙන් යන ඒ බොහොම කර්කශාන්ද මේ සංවාද, කේලාංකීම් බොරුකීම් මේ සියලුම ආකාරයේ අකුසල් ඔක්කොම ටික දුර වෙලා යනවා. එත්තතේ පාපක අකුසල ධම්ම අපරිසේසානි රුජ්ජಂತಿ. ඒ මේ තාකේ විස්තර කරපු විවිධාකාරයේ සියලුම කායික වාචසික මානසික දුෂ්චරිත දුර වෙලා යනවා. දැන් මෙහෙම කියලා බුදුරජාන් වහන්සේ එතෙන්දිත් ඒක තවදුරටත් විස්තර කරන්නේ නැතුව ඒ වැඩ හිටිය ආසනයෙන් නැගිටලා විහාරයට වැඩම කරනවා. දැන් එතකොට දැන් අවස්ථා දෙකක් අපිට හම්බෙනවා. එකක් තමයි දණ්ඩපාණි ශාක්‍යයට බුදුරජාන් වහන්සේ කියපු කාරණාවත් අපිට තේරෙන්නේ නැහැ. එදා එතන හිටිය දණ්ඩපාණි ශාක්‍යයට ඒක තේරුනේ නැහැ. ඒ නිසා එයා යන්න ගියා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ඒ වෙච්ච සංසිද්ධිය ඇවිල්ලා භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා නිග්‍රෝධාරාමයේදී. ඉතින් එහෙම ඒක අහන් හිටිය භික්ෂුන් වහන්සේලාටවත් මේ මොකද්ද බුදුහාඳුරු කියන්නේ කියලා උන්වහන්සේලාට තේරෙන්නේ නැහැ. උන්වහන්සේලා ඒ නිසා ප්‍රශ්නයක් අහනවා මේක පොඩ්ඩක් විස්තර කරන්න කියලා. දැන් විස්තරයේ වශයෙන් කියන මෙන්න මේ ප්‍රකාශය යතෝ නිදානම් භික්ඛු පුරිසං පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ ආදී වශයෙන් කියන ඒ ප්‍රකාශයත් ඒකත් එකපාරටම තේරෙන්නේ නැහැ. එතනත් මහා ගැඹුරක් තියෙනවා. ඒ නිසා ඒකත් කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒක තවදුරටත් විස්තර කරන්න යන්නේ නැතිව දැන් මේ ආසනයෙන් නැගිටලා විහාරයට වැඩම කරනවා. දැන් එතකොට භික්ෂුන් වහන්සේලාට දැන් අර එක ප්‍රශ්නයක් මදිවට තව ප්‍රශ්නයක් ආවගේ වැඩක් තමයි උනේ. එකක් විස්තර කරන්න කියලා කිව්වට පස්සේ තව ඊට වඩා ගැඹුරු කාරණයක් බුදුරජාණන් වහන්සේ මතු කරනවා. මතු කළා උන්වහන්සේ ආසනයෙන් නැගිටලා වැඩම කරනවා. ඉතින් එකwidehatකින් බැලුවහම මේවා හරියට අර ඉගැන්වීමේ උපක්‍රම වශයෙන් සලකන්න පුළුවන්. කොහොමද මේ තමන් වහන්සේගේ ධර්මයට සවන් දෙන පිරිසක් තව ටිකක් ඒ ධර්මයේ කෙරෙහි යොමු කරගන්න, තව ටිකක් ඒ ධර්මයේ කෙරෙහි විමසීමක් ඇති කරන්න, ඒක සොයා බලන්න, ඔවුනොවුන් අතර සංවාදයක් ඇති කරන්න, ඔවුනොවුන් අතර හොඳ ධර්ම සාකච්ඡාවක් ඇති කරන්න කදිම අවස්ථාවක් වශයෙන් බුදුරජාන් වහන්සේ මහාම පුදුම අන්දමින් මේ වගේ අවස්ථාවක් අරගෙන තියෙනවා. තොර බුදුරයන් වහන්සේ ටිකක් ගැඹුරු කාරණාවක් මතු කරනවා. ඒක විස්තර කරන්න කියලා කිව්වම ඊටත් වඩා ගැඹුරු කාරණාවක් මතු කරනවා. මතු කළා ආසනයෙන් නැගිටලා වැඩම කරනවා. දැන් ඉතින් වික්ෂුන් වහන්සේලා නිකන් අතරමං වෙච්ච ගතියක් තියෙනවා. උන්වහන්සේලාට තේරෙන්නේ නැහැ මේ මොකද්ද කිව්වේ කියලා. අවස්ථා දෙකම ගැන අවබෝධයක් නැහැ. දැන් ඊට පස්සේ උන්වහන්සේලා අතර කතා සංවාපයක් ඇති වෙනවා. දැන් මේ විදිහ අපි ප්‍රශ්නයක් ඇහුවා, මෙහෙම පිළිතුරක් දුන්නා, ඒක විස්තර කරන්න කිව්වට පස්සේ මෙහෙම එකක් කිව්වා, අපිට තේරෙන්නේ නැහැ. දැන් ඉතින් කොහොමද මේක විස්තර කරගන්නේ? ඉතාම සංක්ෂේපයෙන් තමයි මේ බණ කිව්වේ. කවුරු ලවාද මේක විස්තර විභාග සහිතව මම අහන්නේ? කාගෙන්ද අපි මේක ඉගෙන ගන්නේ? කාටද ගිහිල්ලා අපි කියන්නේ අනේ මේ බණ ටික විස්තර කරලා දෙන්න කියලා? ඉතින් මෙන්න මේ බඳු සංවාදයක් දැන් භික්ෂුන් වහන්සේලා අතර ඇති වෙනවා. මොකද ඒ අය අතර ඉඳලා නැහැ මේ කියපු ධර්මය විස්තර විභාග කළා දේශනා කරන්න පුළුවන් සමතෙක් ඉඳලා නැහැ. ඒ නිසා ඒ අය දැන් කල්පනා කරනවා, ඒ භික්ෂුන් වහන්සේලා දැන් කල්පනා කරනවා, කවුද සමර්ථ වෙන්නේ මේ වගේ බොහෝම සංක්ෂිප්ත වශයෙන් දේශනා කරපු ගැඹුරු ධර්මයක් හොඳට විස්තර කළා විභාග කළා කියලා දෙන්න. දැන් මෙහෙම ඔවුනොවුන් අතර කල්පනාවක යෙදෙනකොට මේ අයට මතක් වෙනවා මහා කච්චාන කියන මහරහතන් වහන්සේව. මහා කච්චාන කියන මහරහතන් වහන්සේ භාගතුන් වහන්සේ විසිනුත් වර්ණනා කළා තියෙනවා. උන්වහන්සේ ඒ අනිකුත් සබ්‍රහ්මචාරීන් වහන්සේලා අනිකුත් භික්ෂූන් වහන්සේලා අතර බොහොම ප්‍රසිද්ධ රහතන් වහන්සේ නමක්. ඒ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ යම්කිසි සංක්ෂිප්ත වශයෙන් දේශනා කරපු ධර්මයක් හොඳට විස්තර විභාග කළා දේශනා කරන්න සමර්ථ භික්ෂූන් වහන්සේ කෙනෙක් හැටියට මේ මහා කච්චාන මහරහතන් වහන්සේ ප්‍රසිද්ධයි. ඉතින් ඒ නිසා මේ භික්ෂූන් වහන්සේලාට මතක් වෙනවා මේ ආයස්මත් මහා මේ කච්චාන මහරහතන් වහන්සේ ගාවට ගියා නම් අපිට පුළුවන්කමක් තියෙනවා මේ කියපු කෙටි ගැඹුරු ධර්ම කාරණයක් උන්වහන්සේ ලව්වා ටිකක් විස්තර කරලා අහගන්න. ඒ නිසා අපි යමු මේ මහා කච්චාන මහරහතන් වහන්සේව හම්බ වෙන. දැන් ඉතින් ඔක්කොම භික්ෂුන් වහන්සේලා මේකට එකඟ වෙනවා. එකඟ වෙලා දැන් ඉතින් එතන වැඩ හිටපු සියලුම ස්වාමීන් වහන්සේලා වැඩම කරනවා මහා කච්චාන ස්වාමීන් වහන්සේ ඉන්න තැනට. ඉන්න තැනට වැඩම කළා. ඉතින් උන්වහන්සේත් එක්ක සතුටු සාමිචි කතාවක යෙදිලා ඊට පස්සේ මේ තමන්ගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා. බුදුරජාන් වහන්සේ මෙන්න මේ විදිහේ කාරණයක් දණ්ඩපාණී ශාක්‍යයට කියලා තියෙනවා. ඒක ඇවිල්ලා අපිට කිව්වා. අපිට තේරුනේ නැහැ ඒක. අපි ඒක විස්තර කරන්න කියලා ගොඩ පස්සේ මෙන්න මෙහෙම තව එකක් කිව්වා. ඉතින් අපිට ඒක තේරෙන්නේත් නැහැ. අනේ සාමිනි, අපි කෙරෙහි අනුකම්පාවෙන් මේ ධර්මය අපිට විස්තර කරලා කියන්න, දේශනා කරලා දෙන්න, පැහැදිලි කරලා දෙන්න කියලා ඉතින් ඇවිත් ඉල්ලක් කරනවා. ඉතින් එතකොට දැන් වෙන්නේ තවත් පැත්තක්. දැන් මොකද වෙන්නේ? මහා කච්චාන මහරහතන් වහන්සේ කියනවා දැන් යම්සි කෙනෙකුට හොඳ අරටුවක් තියෙන ගහක් වුමනා වුණාට පස්සේ, එහෙම නැත්නම් ගහක අරටුව ගන්න වුමනා වුණාට පස්සේ එයා ඒ අරටුව ගන්නේ නැතුව ඒ ගහේ අතු වලට ගිහිල්ලා අතු වල අග්ගිස්සේ තියෙන මල් කොළ හොයනවා වගේ වැඩක් තමයි දැන් මේ ඕගොල්ලෝ කරන්නේ. මොකද මේ බුදු කෙනෙක් වැඩ ඉන්න කාලයක්, බුදු කෙනෙක් දේශනා කරපු ධර්මයක්, උන්වහන්සේමයි මේ ධර්ම කාරණා මතු කරලා තියෙන්නේ. ඒ වගේමයි ඒ බුදු කෙනෙක් හමුවේ තමයි එහෙනම් මේ කාරණේ අහන්න තියෙන්නේ. දැන් ඔබ වහන්සේලා මේ බුදුහාඳුරෝ වැඩින් දැද්දි උන්වහන්සේම ධර්මයක් දේශනා කළාට පස්සේ උන්වහන්සේටම ආයාචනා කළා, එවිටිලි කළා, උන්වහන්සේගෙම මේක තව ටිකක් අහගන්නේ නැතිව හරියට නිකන් මේ අරටුව ගන්න ගහට නැගලා අත්තකට ගිහිල්ලා අත්තේ මල් කොළ හොයනවා වගේ වැඩක් තමයි මේ මංගාවට ඇවිල්ලා කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා කරුණා කරලා ගිහිල්ලා මේ බුදුරජාණන් වහන්සේගෙම මේ ධර්ම කාරණේ විමසන්න. මොකද බුදුරජාණන් වහන්සේ තමයි ධර්ම ස්වාමී වෙන්නේ. උන්වහන්සේ තමයි මේ ධර්මයට නේතෘන් වහන්සේ වෙන්නේ. ධර්මයේ නිවැම සාරය තියෙන උන්වහන්සේ ගාව. උන්වහන්සේ ධර්ම ස්වාමී. ඒ නිසා කරුණා කරලා ගිහිල්ලා මේ බුදුරජාණන් වහන්සේගෙන් මේ ධර්ම කාරණේ විමසන්න කියලා ඉතින් මේ කරපු ආයාචනය ප්‍රතික්ෂේප කරනවා. ඉතින් එතකොට එකතකින් අපිට තේරෙනවා උන්වහන්සේ රහතන් වහන්සේ නමක් හැටියට, ඒ වගේමයි අරතරම් බුදුරජාණන් වහන්සේගෙනුත් අනෙකුත් රහතන් වහන්සේලා ඇතුළු ඒ සබ්‍රහ්මචාරීන් වහන්සේලාගෙනුත් ඒ සැකවින් දේශනා කරපු ධර්මයක් විස්තර කළා දෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා කියලා ප්‍රශංසා ලැබිලා තියෙද්දිත් එකපාරටම ආහෙනම් දැන් අහගන්න මං කියන්නම් කියලා කියන්නේ නැතිව ඒ කරන ප්‍රකාශය බොහොම තමන්ව ඒ බොහොම නිහතමානී මට්ටමක තියාගෙන මේ භාගතුන් වහන්සේව ශාස්ත්‍රෘත්වයේ තබාගෙන උන්වහන්සේ ධර්මස්වාමී වෙන්නේ, උන්වහන්සේ අපේ ශාස්ත්‍රෘන් වහන්සේ වෙන්නේ, උන්වහන්සේ මේ ධර්මයට නියම උරුමකාරයා වෙන්නේ. ඒ නිසා උන්වහන්සේ වයි අපි ඉස්සරහින් තියාගන්න ඕනේ. අපි දන්න දෙයක් නැහැ. ඒ නිසා අපි උන්වහන්සේගෙන්මයි අහන්න තියෙන්නේ කියලා ඒ භික්ෂුන් වහන්සේලා ඒ උනන්දු කරන ස්වභාවය. ඒක අතින් අපිට බොහොම පැති කීපයකින් ඒ මහා කච්චාන මහරහතන් වහන්සේ දෙන ඒ පණිවිඩය, ඒ ආදර්ශය තේරුම් ගන්න වටිනවා. මොකද හුඟක් වෙලාවට වෙන්නේ ඇතැම් වෙලාවට භික්ෂුන් වහන්සේ කෙනෙක් නැත්නම් යම්කිසි ගිහි උපාසක මහත්මියක් ඒ යම්කිසි ගුරුවරයෙක් ඇසුරු කරන්න ගියාට පස්සේ ඒ ගුරුවරයාගෙන් යම්කිසි දෙයක් ඉගෙන ගත්තට පස්සේ ඒ ගුරුවරයාටත් වඩා දන්නවා කියලා හිතන මානසිකත්වයකටපත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? තමන් ඒ ගුරුවරයාවත් මැඩපවත්තුමින් ගුරුවරයාවත් හෙලා දකිමින් සමහරවිට ගුරුවරයාට වඩා තමන් දන්නවා කියලා පෙන්වීම සඳහා සෑහෙන ප්‍රයත්නයක් දරනවා. ඊට පස්සේ ඉතින් ප්‍රශ්නයක් ඇහුවාම ගුරුවරයාට යොමු කරන්නේ නැහැ කොයි වෙලාවකවත්, තමන්ම තමන් දන්න බව පෙන්වා දෙමින් එහෙම කටයුතු කරන ස්වභාවයක් සාමාන්‍යයෙන් ලෝකේ තියෙනවා. නමුත් දැන් මහා කච්චාන මහරහතන් වහන්සේ කළ තියෙන ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. මේ තමන් වහන්සේ අරතරන් සංක්ෂිප්ත ධර්මයක් විග්‍රහ කළා දෙන්න ප්‍රසිද්ධ වෙලා ඉඳද්දිත් ඒ සඳහා භාගතුන් වහන්සේගේ අනුමැතිය ප්‍රශංසාව හිමි වෙලා තියෙද්දිත් උන්වහන්සේගෙන් ප්‍රශ්නය ඇහුවට පස්සේ උන්වහන්සේ එකපාරට මේක විස්තර කළා දෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ වෙනුවට යොමු කරන්නේ බුදුරජාණන් වහන්සේ ගාවට. ගිහිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහන්න. උන්වහන්සේ ධර්මස්වාමි. උන්වහන්සේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ. උන්වහන්සේ මේ ධර්මයට නියම උරුමකාරයා. ඒ නිසා උන්වහන්සේගෙන් මේ ධර්මය විමසන්න කියලා තමයි මේ භික්ෂුන් වහන්සේලාට අවවාද කරන්න. දැන් ඉතින් මේ භික්ෂුන් වහන්සේලා අනිත් පැත්තට ඉතින් නැවතත් ඇවිටිලි කරනවා. අනේ මහා කච්චාන මහරහතන් වහන්සේ එවත්නි මේ විදිහට කියන්න එපා. ඔබ වහන්සේ ඒ යම්කිසි සංක්ෂිප්තයෙන් දේශනා කරපු ධර්ම කාරණාවක් හොඳට විස්තර විභාග සහිතව දේශනා කරන්න පුළුවන් භික්ෂුන් වහන්සේලා අතර අග්‍ර කෙනෙක්. ඒ සම්බන්ධයෙන් භාගතුන් වහන්සේත් විවිධ අවස්ථා වලදී ඔබ වහන්සේට ප්‍රශංසා කළා තියෙනවා. ඉතින් අන්න ඒකයි අපි මේ ඔබ වහන්සේ ගාවට ආවේ. ඒ නිසා කරුණා කළා මේක අපිව වෙහෙසවන්නේ නැතුව අපි කෙරෙහි අනුකම්පාවෙන් මේක බර කරන්නේ නැතුව ඕන්ට වඩා අපිට කියලා දෙන්න පුළුවන් නම් ඔබ වහන්සේට අනේක වාරයක් පින් සිද්ධ වෙනවා කියලා. ඉතින් මේ විදිහට උන්වහන්සේට නැවතත් ඇවිටිලි කරනවා. දැන් ඊට පස්සේ ඉතින් මේ මහා කච්චාන ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වෙනවා. උන්වහන්සේ කියනවා හොඳයි. එහෙමනම් ඉතින් මම විස්තර කරන්නම්. දැන් එහෙමනම් සාවධානව ඇහුම්කන් දෙන්න කියලා ඔන්න මහා කච්චාන මහරහතන් වහන්සේ මේ ධර්මය විස්තර කරන්න උත්සාහන්ත වෙනවා. ඒ අවස්ථාවේදී මහා කච්චාන මහරහතන් වහන්සේ පටන් ගන්නේ අර බුදුරජාණන් වහන්සේ දෙවණියට කියපු කොටසින්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා යතෝ නිදානම් බික්කු පුරිසම් පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ එත්ත චේනත්ති අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ජෝසේතබ්බං ඔයාදී වශයෙන්. ඒ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්න පටන් ගත්ත ඒ දෙවනි කොටස තමයි දැන් ඉස්සෙල්ලම මේ මහා කච්චාන මහරහතන් වහන්සේ විස්තර කරලා දෙන්නේ. ඒතර එතන ඒ ධර්මයට පිවිසීම අපිට මෙහෙම හඳුන ගන්න පුළුවන්. දැන් මහා කච්චාන මහරහතන් වහන්සේ කියනවා ඉමස්සකෝ අහං ආවසෝ භගවතා සංකිට්ඨේන උද්දේශස්ස උද්දිට්ඨස්ස විත්තරේන අත්තං අබිබත්තස්ස එවං විත්තරේන අත්තං ආජානාමි. ඒ භාග්‍යතුන් වහන්සේ නැගිටලා විහාරයට වැඩමවන්න කලින් ඒ යම්කිසි ධර්මයක් ඒකේ මාතෘකාවක් වශයෙන් විතරක් දේශනා කළාද විස්තර විභාග කරන්නේ නැතිව උන්වහන්සේ ආසනයෙන් නැගිටලා වැඩම කළාද? අන්න ඒ මාතෘකාවේ විස්තරය මට තේරෙන විදිහට තමයි දැන් මම මේ ඉදිරිපත් කරන්නේ. ඒ නිසා ඒ ගැන අහුම්කන් දෙන්න කියලා තමයි ආරාධනාව කරන්නේ. දැන් එතකොට ඊළඟට එන විස්තරය තමයි ඇත්තටම මේ බදුපිණ්ඩික සූත්‍රයේ තව ගැඹුරු පැත්තක්. එහෙම නැත්නම් මේ අපේ හිත ක්‍රියාත්මක වෙන ආකාරය සාමාන්‍යයෙන් හිතක් වැඩ කරන හැටි ගැන විස්තරයක් ඉතාම වටනා විස්තරයක් එන්නේ. අර මදුපිණ්ඩික සූත්‍රයේ මේ මී පිඬ බවට පත් වෙනවා මෙන්න මේ අපි දැන් විස්තර කරන ප්‍රකාශය. එමත් නැත්නම් මේ මහා කච්චාන මහරහතන් වහන්සේ ඒ විස්තර කරන ධර්මය තමයි එකාතකින් දැන් මෙතෙන්දී අපිට මතු කරන්න තියෙන්නේ. උන්වහන්සේ කියනවා චක්කුංචාවසෝ පටිච්ච රූපේච උපපජ්ජති චක්කු විඤ්ඤාණං. තින්නං සංගති පස්සෝ. පස්සපච්චයා වේදනා. යං වේදේති තං සංජානාති. යං සංජානාති තං විතක්කේති. යං විතක්කේති තං පපංචේති. යං පපංචේති තතෝ නිදානං පුරිසං පපංච සංඥා සංඛා සමුදා චරಂತಿ. අතීතනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු. මෙන්න මේ වගේ ප්‍රකාශයක් ඇස සම්බන්ධයෙන් කරනවා. මේක ටිකක් පරිස්සමෙන් ලියාගත යුතු ධර්මකාරණාවක්. ඊටාම වටිනා ගැඹුරු මාත්‍රකාවක් මේ ධර්ම කොටාසය තුල ගැබ් වෙලා තියෙනවා. අපි බලමු මේක ටිකක් ලියා ගන්න. චක්කුංච ආවුසෝ පටිච්ච රූපේච උපපජ්ජති චක්කු විඤ්ඤාණ. දැන් මේ පින්වතුන් අහලා තියෙනවා මේ ඇසත් රූපයත් කරණ කොට නැත්නම් ඇසත් රූපයත් නිසා තමයි මෙන්න මේ චක්කු විඤ්ඤාණය කියන එක හටගන්නේ. දැන් චක්කු විඤ්ඤාණය කියන එක තේරුම් ගන්න පුළුවන් ඇහි හටගන්නා දැනීම. දැනුවත් බව. ඇහැට රූපයක් ආපాతගත වුනහම එය ගැන ඇහැ මූලික කරගෙන ඇහැ කරන කොටගෙන ඇහි උපකාරයෙන් ඇතිවන දැනීම හැටියට චක්කු විඤ්ඤාණය හඳුන්වන්න පුළුවන්. ඉතින් එහෙනම් මෙතෙන්දී චක්කු විඤ්ඤාණය කියන ඒ ප්‍රතිඵලය හටගන්න ඇහත් රූපයත් මූලික වුණා. ඇහැ ලෙඩ වෙලා නම් එහෙම නැත්නම් ඇහැ පියාගෙන නම් ඉන්නේ රූපයක් තිබුණා කියලා මේ චක්කු විඤ්ඤාණය හටගන්නේ නැහැ. අපි හිතමු ඇහත් අරගෙන හිටියා රූපයකුත් තිබුණා හැබැයි වටපිට සම්පූර්ණයෙන්ම කළුවර නම් ඒත් මේ චක්කු විඤ්ඤාණය හටගන්නේ නැහැ. ඊළඟට ඇහත් අරගෙන හිටියා රූපයක් තිබුණා එළියත් හොඳට තිබුණා හැබැයි ඇහැ වෙන පැත්තකට නම් හරවලා තියෙන්නේ අර රූපයට නෙමෙයි නම් යොමු වෙලා තියෙන්නේ ඒත් මේ කියන චක්කු විඥානේ හටගන්නේ නැහැ. ඊට පස්සේ ඇහත් අරගෙන හිටියා අර කියන රූපය එතන නැත්තම් ඒත් මේ කියන චක්කු විඥානේ හටගන්නේ නැහැ. එමුනම් මේ කියන චක්කු විඥානය හටගන්න ප්‍රධාන හේතු දෙකක් මෙතෙන්දී බලපා. චක්කුංච ආවුසෝ පටිච්ච රූපේච උපපජ්ජති චක්කු විඤ්ඤාණං. ඇහත් රූපයත් කියන මෙන්න මේ කාරණා දෙක නිසයි චක්කු විඤ්ඤාණයක් හටගන්නේ. එහෙමනම් මෙන්න මේ චක්කු විඤ්ඤාණයේ තියෙන්නේ නිසා හට ගැනීමක්. ඒ කියන්නේ එයාට තනියෙන් හටගන්න බෑ. එයාට හේතු දෙකක් මූලික වෙන්න ඕනේ ආ හටගන්න නම්. ඒ හේතු දෙකම සාර්ථක වුණොත් ඒ හේතු දෙකම හොඳට ආපాతගත වෙලා එක ඉරකට ආවොත් අන්න චක්කු විඥානය හට ගන්නවා. මේ කියන චක්කු විඥානය හට ගන්නවා. තින්නම් සංගති පස්සෝ. මේ තුනම එකක් හැටියට ගැනීම මේ තුනම මේ බොහොම ෂණිකව සිද්ධ වුණාට පස්සේ නැත්තම් මේ දෙකක් එකතු වෙලා චක්කු විඤ්ඤාණයක් හටගත්තා. දැන් මේ තුන ලහි ලහියේ සිද්ධ වුණා. මෙන්න මේ තුනම දැන් එකක් වශයෙන් අපිට හැඟෙනවා. මේ සියලු දෙනාම දැන් එකට ඉන්නවා වගේ දැනෙනවා. මෙන්න මේ తত্ত্বය තින්නම් සංගති පස්සෝ. මේ සියලු දෙනාගේ එක්වීම ඒක රාශී වීම ස්පර්ශයේ වශයෙන් පෙන්වා දෙනවා. තින්නම් සංගති පස්සෝ. පස්සපච්චා වේදනා. ඊට පස්සේ මේ බඳු ස්පර්ශයක් සිද්ධ වුණොත් දැන් මේ නැවත නැවත මේ රූපයත් ඇහත් ආපాతගත වෙනවා. ඒ හරහා චක්කු විඤ්ඤාණය හට ගන්නවා. ඇහත් රූපයත් ආපాతගත වෙනවා නැවතත් චක්කු විඤ්ඤාණය හට ගන්නවා. ඇහත් රූපයත් ආපాతගත වෙනවා නැවතත් චක්කු විඤ්ඤාණය හට ගන්නවා. මේ විදිහට අතෝරක් නැතිව මේ ක්‍රියාවලිය නැවත 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 සිද්ධ වෙනවා. එතකොට අපිට හැඟෙන්නේ මේ මෙතන තුනක් තියෙනවා. මේ තුන එකටයි ඉන්නේ. ඒ හරහා තමයි ස්පර්ශයක් සිද්ධ වෙන්නේ. ඔවුනොවුන් තුන් දෙනාගේ එක්ව යාමක්. ඒ හරහා තමයි ස්පර්ශයක් සිද්ධ වෙන්නේ. පස්සපච්චය වේදනා. මෙම මේ කියන ස්පර්ශය මේ තුන් දෙනාගේ එක්ව යාම නිසා ඊළඟට ඔන්න ස්පර්ශයක් හට ගන්නවා. මේ සමා වෙන්න වේදනාවක් හට ගන්නවා. යම්කිසි විඳීමක්, වින්දනයක් ඔන්න අපිට දැනෙනවා. අපි හිතමු තරුණ ළමෙක් තරුණ ගෑනුමෙක් දිහා දකිනවා. ඉතින් එතකොට යා ඒ ගෑනු ළමයාගේ රූපය මේ තරුණ පිරිමි ළමයාගේ ඇහි ආපాతගත වෙනවා. ඉතින් එතකොට දැන් මේ ඇහි චක්කු විඤ්ඤාණය කඩ ගන්නවා. අර රූපයේ කෙරෙහි යම්කිසි දැනුවත් වීමක් දැන් මේ ඇහැ මූලික කරගෙන සිද්ධ වුණා. දැන් ඒ හරහා ඊළඟට මේ තුනම නැවත නැවත සිද්ධ වෙනකොට ඊට පස්සේ මෙතන මේ ස්පර්ශය කියන සන්දර්භයක් ඔන්න ගොඩ නැගෙනවා. තුන් දිනාම දැන් එක්ක ඉන්න ගතියක් ගොඩ නැගෙනවා. ඒ ඒ ස්පර්ශය නිසා දැන් අර තරුණයාගේ හිතේ වේදනාවක් හටගන්නවා. ඉතින් තරුණේ කුට තරුණියක් දැක්කම සාමාන්‍යයෙන් සැප වේදනාවක් හටගන්නවා කියලා අපි හිතාගත්තොත් දැන් එතකොට මෙයාගේ හිතේ ඔන්න දැන් සැප වේදනාවක් හටගත්තා. මේ සැප වේදනාවෙන් එක්තරා අන්දමක කුළු ගැන්වීමක්, හිත අවදි වීමක්, ඒ විතර තව ටිකක් හැරීමක් සිද්ධ වෙනවා. දැන් මේ තරුණයා ඊට පස්සේ මේ දැකපු රූපය හඳුන ගන්නවා. යං වේදේති තං සංජානාති. වේදනාවක් හටගත්තට පස්සේ මිදීමක් සිද්ධ වුණාත් එකම දැන් ඔන්න එතන හඳුනා ගැනීමක් සිද්ධ වෙනවා. මේ ඇවිල්ලා අහවල් කෙනෙක්. මේ ඇවිල්ලා ස්ත්‍රියක්. පුරුෂයෙක් නෙමෙයි. අපි තුමේ මේ වගේ සරල මට්ටමකින් ඔන්න මුලින් හඳුනා ගන්නවා. යං වේදේති තං සංජානාති. ඊට පස්සේ යං සංජානාති තං විතක්කේති. දැන් යමක් හඳුනාගත්තද ඒ හඳුනාගත් රූපය කෙරෙහි ඊට පස්සේ හිතේ විතර්කයක් පහළ කරගන්නවා. කියන දැන් යම් කිසි සිතුවිල්ලක් හිතනවා. දැන් තමයි හිතේ සිතුවිලි පටන් ගන්නෙ. මේ තාක් හිතේ සිතුවිලි පටන් අරන් නැහැ. දැන් ඔන්න සිතුවිල්ලක් පටන් ගන්නවා. මේ ඇවිල්ලා තරුණියක්. මේ තරුණිය දැන් කොහෙද ඉන්නේ? මේ තරුණිය ලස්සනයි. මේ තරුණිය හැඩයි. මේ තරුණිය අපි කිතුමු සුදුයි. මේ තරුණිය ඔන්න උසයි. දැන් ඔන්න සිතුවිල්ලක් දෙකක් තුනක් හතරක්. දැන් මේ සිතුවිලි දැන් ඔන්න පටන් ගන්නවා. යං සංජානාති තං විතක්කේති. යං විතක්කේති තං පපංචේති. දැන් ඊට පස්සේ ටික ටික මේ සිතුවිලි වර්ධනය වෙනවා. දැන් එයා තව ටිකක් හිතනවා මේ තරුණයා. එයා හිතනවා මේ තරුණිය බොහොම හැඩකාරයි. මේ තරුණිය බොහොම දැකුම් කලී. එයා දිහා මට බලන්න හිතයි. ඒ තරුණියත් මන් දිහා බලන් ඉන්නවා වගේ. එයා මාත් එක්ක hina වෙනවා වගේ. මෙයා විවාහ වෙලාද දන්නෙත් නැහැ. මෙයා ඉන්නේ කොහෙද දන්නෙත් නැහැ. මෙයා ඉස්කෝලේ යන කෙනෙද දන්නෙත් නැහැ. මෙයා විශ්වවිද්‍යාලේ යන කෙනෙද දන්නෙත් නැහැ. මෙයාට වෙන කවුරු හරි පිරිමි මිතුරෙක් ඉන්නවද, පෙම්වතෙක් ඉන්නවද දන්නෙත් නැහැ. ඔන්න දිගට 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 දැන් ඔන්න හිතන යන්ත්‍රේ පටන් ගන්නවා. දැන් මම මේ පොඩ්ඩක් කිටියෙන් විස්තර කරේ. ඊට පස්සේ තින් මේක එහෙට මෙහෙට අරහෙට මෙහෙට හිතනවා. ඉතින් එක එක පැති වලින් හිතනවා. මේ තරුණියගේ තාත්තා කොහෙද ඉන්නේ දන්නේ නැහැ, අයියලා ඉන්නවද දන්නේත් නැහැ, මම මෙයාත් එක්ක කතා කරන්න ගිහිල්ලා මට ගුටි කන්න වෙයිද දන්නේත් නැහැ, මෙයා බැඳලා නම් මට ස්වාමියාගෙන් ගුටි කන්න වෙයිද දන්නේත් නැහැ, මොනවා මොනවා හරි පටලව පටලව දැන් එතකොට මේ තරුණයා හිතනවා. එතකොට මෙන්න මේ తত্ত্বය ඊළඟ අධ්‍යයනයේදී විස්තර වෙනවා. එතකොට මොකද්ද එතෙන්දී වෙන්නේ? යම් පපංචේදි තතෝ නිදානං පුරිසං පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ අතීතනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු. දැන් අපි එනවා තවත් මේ තුන්වෙනි අධීරයට. තුන්වෙනි අධීරයේදී මොකද වෙන්නේ? අර ටික ටික පණගැන්විච්ච ඒ චින්තන රටාව ටිකෙන් ටික පණගැන්විච්ච ඒ හිතන යන්ත්‍රේ තව 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 ශක්තිමත් වෙලා දැන් එක එක පැති වලින් හිතන්න පටන් ගන්නවා. විවිධාකාර වැල් වටාරම් ගොතනවා, වටවලල්ලේ යනවා. දැන් මේ වටවලල්ලේ යමින් වැල් වටාරම් ගොතමින් කතන්දර කියමින් හිතන යන්ත්‍රේට මේ හිතන්න පටන් ගත්ත තැනැත්තාව යට වෙනවා. යාවත් යට කරගෙන තමයි දැන් මේ අන්තරේ දුවන්නේ. දැන් පින්වත් මෙතන අපිට ලිහා ගන්න කාරණා කීපයක් තියෙනවා. මේ සිද්ධ වෙන මුළු කතන්දරය අවස්ථා තුනකින් බොහොම ලස්සනට මේ ධර්මයේ විග්‍රහ කරලා තියෙනවා. ඒ කියන්නේ එක පාඩම් වෙන වැඩක් නෙමෙයි මෙතන තියෙන්නේ. අවස්ථා තුනකින් නැත්නම් අදියර තුනකින් තමයි මෙතන මේ වැඩේ සිද්ධ වෙන්නේ. මේ අවස්ථා තුන ඇත්තටම අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥානানন্দ සාමින්වහන්සේ උන්වහන්සේ විසින් සම්පාදනය කරපු සංකල්පයේ සහ යථාර්ථය කියන පොතේ ඊටාම මැනවින් විස්තර කරලා දීලා තියෙනවා. දැන් මේ විස්තර කරපු මහා කච්චාන ස්වාමින්වහන්සේ විස්තර කරපු ඒ අපේ හිතේ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය. මේ අවස්ථා තුන ගැන හොඳට විග්‍රහ කරලා බලනවා නම් පළවෙනි අවස්ථාව කාටත් සිද්ධ වෙන හේතුඵල ධර්මයි. ඒ ටික තමයි අර විස්තර වුණේ චක්කුංචාවසෝ පටිච්ච රූපේච උප්පජ්ජති චක්ක විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා. ඔන්න ඔය දක්වා තියෙන මෙන්න මේ කාරණා කීපය තනිකරම හේතුඵල ධමයක් තියෙන. ඇහැට රූපයක් ආපාදගත වුණා නම් චක්ක විඤ්ඤාණයක් පහළ වෙනවා. ඊට පස්සේ ඒ චක්ක විඤ්ඤාණයත් ඇහැත් රූපයත් නැවත නැවත මුලිච්චි වෙනකොට සමූහයක් වශයෙන් කටයුතු කරනකොට ඒ හරහා ස්පර්ශයක් පැන නගිනවා. ඊට පස්සේ ස්පර්ශය මූලික කරගෙන වේදනාවක් පැන නගිනවා. ඒතර මේ කාරණා ටික සාමාන්‍ය පුදජනෙක්ටත් රහතන් වහන්සේ කෙනෙක් තුලත් බුදුරජාණන් වහන්සේ තුලත් මේ දේ ඒ විදිහටම සිද්ධ වෙනවා. මෙතන තියෙන තනිකරම හේතුඵල ධමයක්. ඒතර ඒක වලකින් නැහැ. ඒ කාරණා ටික හේතුඵල ධමයක් වශයෙන් සිද්ධ වෙනවා. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? මේ රූපය දැක්කට පස්සේ ඒ හරහා යම් වේදනාවක් හටගත්තට පස්සේ යම් වේදේති තං සංජානාති. ඒ යමක් විඳීද එය ගැන දැනීමක් හඳුනා ගැනීමක් සිද්ධ වෙනවා. දැන් මොන පොඩි උනන්දුවක් මේ හිතේ හටගත්තා. ඒ පැන නැගිච්ච වේදනාව අපි හිතමු සැප වේදනාවක්. ඊට පස්සේ ඔන්න පොඩ්ඩක් තව උනන්දුවකින් ඒ වේදනාව හට ගැනීම සඳහා මූලික වෙච්ච දේ හඳුනා ගන්න උත්සාහන්ත වෙනවා. යං සංජානාති තං විතක්කේති. හඳුනා ගන්නවත් එක්ක දැන් ඒ කෙරෙහි යම්සි විතර්ක පහළ වෙනවා. හිතේ සිතුවිලි ඔන්න පැන නගිනවා. පොඩ පොඩ යා හිතන්න පටන් ගන්නවා. යං විතක්කේති තං පපංචේති. දැන් මේ විතර්ක ධාරාවන් මෙයා එක එක පැතිවලින් දැන් එයාම හිතනවා. දැන් ඔන්න පුජ්‍යලයක් මේ සන්දර්භයට එකතු වුණා. ඒ පුද්ගලයා දැන් ඒ යමක් වින්දද එය හඳුන ගන්නවා. දැන් මේ කෙනෙක් කරන වැඩක්. අර කලින් අපි සඳහන් කළේ කෙනෙක් කරන වැඩක් නෙමෙයි, ඒකතන තියෙන හේතු බල දහම. හැබැයි දැන් මෙතන පුජ්‍යල ස්වභාවයකින් තමයි මේ හේතුඵල දහම සිද්ධ වෙච්ච හිත මගේ කියලා බාරගත්ත තැනැත්තා මැදිහත් වෙලා පුද්ගලයෙක් වශයෙන් කරන දේක් තමයි ඊට පස්සේ විස්තර වෙන්නේ. එයා මොකද කරන්නේ? එයා ටිකක් අරක හඳුනා ගන්නවා. ඒ හඳුනාගත්ත දේ ගැන තව ටිකක් හිතලා බලනවා. තව ටිකක් ඌමනාවෙන් බලනවා. තව ටිකක් අංග ප්‍රත්‍යංග හොඳට විමසලා බලනවා. දැකපු නැති දේවල් දැක ගන්න උත්සාහවන්ත වෙනවා. වෙන වෙන පැතිවලින් හිතනවා. ඔන්න දැන් එයා මැදිහත් වෙලා එයාගේ ඌමනාවට තමයි දැන් මේ කියපු කාරණා ටික සිද්ධ වෙන්නේ. දැන් ඊට පස්සේ එන කොටස ඇත්තරම එයාගේ පාලනයෙන් ගිලිහිච්ච මට්ටම. එයා දැන් මේ හිතන යන්ත්‍රයේ පණ ගැන්වුවට පස්සේ අර එයාවත් මැඩපවත්වගෙන එයාවත් යට කරගෙන හිතන යන්ත්‍රයේ ක්‍රියාත්මක වීම තමයි ඊට පස්සේ එන කොටසේ තුන්වෙනි කොටසෙන් විස්තර වෙන්නේ. යම් පපංචේති තතෝ නිදානං පුරිසං පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ. අතීතනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු. ඒ කියන්නේ යම්කිසි ඒ තැනැත්තෙක් උමනාවෙන් එහෙට මෙහෙට හිතන්න පටන් ගත්තද ඒ මට්ටම එහාට එහාට යනකොට එයාගේ පාලනයෙන් ඒ හිතීමේ ක්‍රියාවලිය ගිලිහෙනවා. ගිලිහිලා එයාව ඒ සිතන වැල්වටාරමට ඒ හිතන ප්‍රපංචයට යට වෙනවා, වහලෙක් බවට පත් වෙනවා. දැන් මෙතෙන් දිනම් ඒ ඇහැ මූලික කරගත්ත එහෙන් දැකිය යුතු වූ ඒ යම්කිසේ ප්‍රියමනාප යම් රූපයක් අරමුණු කරගෙන ඒක අතීතයට අනාගතයට වර්තමානයට යොදාගෙන අතීතය ගැන කල්පනා කරමින් අනාගතය ගැන කල්පනා කරමින් මේ දැන් මේ මොහොතේ සිද්ධ වෙන දේ ගැන කල්පනා කරමින් විවිධාකාර අන්දමින් මේ ඇහැ මූලික කරගත්ත ප්‍රපංච ධාරාවක් සිතුවිලි ධාරාවක් වැල්වටාරම් ගොඩක් වටවලල්ලේ යෑම් ගොඩක් දිගට දිගට සිද්ධ වෙන්න පටන් ගන්නවා. දැන් පින්වත් මේ මට්ටමේදී මෙයාට නවත්තන්න බෑ. නවත්තන්න මෙයා දැන් පටන් ගත්තට මොකද දැන් පටන් ගත්ත දේ එයාගේ පාලනයෙන් ගිලිහිලා තියෙන්නේ. හරියට නිකන් අපි අර ඉස්සර කාලේ තිබිච්ච අට්‍රැක්ටරයක්. ඉතින් ඒක එයාට තනියෙන් පණ ගන්වන්න බෑ. ඉතින් ඒකට පුංචි හැන්ඩල් එකක් නැත්තම් කොක්කක් දාලා ඒක ඉස්සරහට ඇවිල්ලා ඒක කරකවලා තමයි මේ අට්‍රැක්ටරේ පණ ගන්වන්නේ. හැබැයි ඉතින් පණ ගන්වුවට පස්සේ එයා තනියෙන් දුවනවා. ඊට පස්සේ ඉතින් ඒ ට්‍රැක්ටරේට නැගලා අපිටත් ඉතින් යන්න පුළුවන්. දැන් ඒ වගේ තමයි මේ හිතන යන්ත්‍රෙත් පණ ගැන්නුවට පස්සේ අපිට කරන්න දෙයක් නැහැ. එයා තනියෙන් හිතනවා. එහාට හිතනවා, මෙහාට හිතනවා, අරහෙට හිතනවා, මෙහෙට හිතනවා, අතීතෙට හිතනවා, අනාගතෙට හිතනවා. මේ විදිහට හිත හිතා හිත හිතා හිත හිතා ඉන්නවා. අපි ඉතින් ඒකේ වහලෙක් වෙලා ඒක අස්සට වෙලා බොහොම අසරණව මේ හිතීමෙන් බැටකමින් වාසය කරනවා. තැපින්ගත මේ විස්තර කළේ ඇහැ සම්බන්ධයෙන් පමණයි. ඉතින් මේ කාරණාවම ඊට පස්සේ මහා කච්චාන මහරහතන් වහන්සේ කන සම්බන්ධයෙන්ුත් විස්තර කරනවා. දැන් මේ විදිහටම අපිට හිතා ගන්න පුළුවන්. සෝතංචාවසෝ පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥානං. දැන් කනට සද්දයක් ආපాతගත වුණාම එය හඳුනා ගැනීමක් එය තේරුම් ගැනීමක් ඊටත් මෙහා කියනවා නම් එය දැන ගැනීමක් සිද්ධ වෙනවා. ඒක තමයි සෝත විඥානය කියලා කියන්නේ. සෝත විඥානය කියලා කියවහම බොහොම ප්‍රාථමික මට්ටමක්. එතකොට යම් සද්දයක් දැන ගැනීම සද්දයක් කියලා තේරුම් ගැනීම තමයි සෝත විඥාණයෙන් සිද්ධ වෙන්නේ. මේ ඉන්ද්‍රයන් 6න් මේ අවස්ථාවේදී ප්‍රමුඛත්වයේ ලැබුණේ එතකොට මේ කනට. අපි තුමු යා රූප බල බලා හිටියා. ඒ රූප බැලීමෙන් හිත අයින් වෙලා දැන් සද්ද අහන්න පටන් ගත්තා. එතකොට සද්ද අහන ඒ හිත එහෙම නැත්නම් සද්දය අරමුණු කරගත්ත ඒ හිත සෝත විඥාණය දැන් ඔන්න පහළ වුණා. ඉතින් අර වගේම මෙතෙන්දිත් විස්තර වෙනවා. ඒ සෝත විඥානයක් අරම හටගත්තට පස්සේ තින්නම් සංගති පස්සෝ මේ තුන් දෙනාගේ එක්ව යාම තමයි ස්පර්ශයක් කියලා කියන්නේ. පස්සපච්චා වේදනා. ඒ ස්පර්ශය නිසා වේදනාවක් හටගන්නවා. අපි හිතමු අපි අහන්න කැමති වෙලා තිබිච්ච ගීතයක් ඔන්න දැන් ඇහෙනවා. ඒකේ යම්කිසි සද්දයක් තමයි ඉතින් ඇහෙන්නේ. ඉතින් අපි කන හොඳට නිරෝගීව තිබුණා. ඒ ගීතය ඇහෙන මානෙක අපි හිටියා. ඊට පස්සේ ඔන්න දැන් යම්කිසි සද්දයක් කනට ඇහෙනවා. ඒ ඇහෙනවා කියලා කියන්නේ ඔන්න සෝත විඥානය පහළ වෙලා. ඊට පස්සේ ඒත් එක්කම යම්කිසි සැප වේදනාවක් හටගත්තා. ඊට පස්සේ ඔන්න අපි බැඳිහත් වුණා. ඔන්න අපි දැම්මා අපේ අත එතෙන්ට. මෙතෙක් උනේ හේතුඵල ධමයක් වශයෙන් දැන් ඔන්න අපි පටන් ගන්නවා අපේ වැඩේ. මොකද කරන්නේ? ඒ අහපු නැත්නම් ඒ දැනිච්ච හඬ තේරුම් ගන්න දැන් උත්සාහන්ත වෙනවා. එයා ඒක හඳුන ගන්නවා. මේ ඇවිල්ලා අහවල් ගායකයා. මේ ඇවිල්ලා අහවල් ගායිකාව. මේ ඇවිල්ලා අහවල් සින්දුව. ඉතින් සරල වශයෙන් අපිට හිතා ගන්න පුළුවන්. යං වේදේති තං සංජානාති. යං සංජානාති තං විතක්කේති. දැන් ඉතින් අපි පොඩ්ඩක් හිතවිල්ලක් දානවා. ආ මේ ඇවිල්ලා අහවල් ගායකයනේ. මේ කියන්නේ මෙන්න මේ අහවල් ගීතේනේ. ඊට පස්සේ මේ ගීතේ කිව්වේ මෙන්න මේ වගේ කාලවකවානුවකදීනේ. මේ ගීතේ අර්ථය මෙන්න මේකනේ. මේ ගීතේ තාලය මෙන්න මේකනේ. මේ ගීතේට වාදනය සැපයුවේ මෙන්න මේ අයනේ. දැන් ඉතින් මේ අපි හිතනවා. යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති. දැන් මේ දක්වා දැන් එයාගේ පාලනය සහිතව එයා දැන් හිතනවා. මේක තව තව පණගැන්වෙන්න අර තුන්වෙනි අධ්‍යයනයට දැන් මේ හරහාත්පත් වෙනවා. යම් පපංචේදී තතෝ නිදානම් පුරිසං පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ අතීතනාගත පච්චුප්පන්නේසු සෝත විඤ්ඤේයේසු සද්දේසු. දැන් මොකද වෙන්නේ? අර ඇහෙන දේවල් මූලික කරගෙන හිතන්න පටන් ගත්තා. ඒ හිතන යන්ත්‍රේ ටික ටික පණගැන්විලා බලගැන්විලා ආවා. ඊට පස්සේ ඔන්න දන්නේම නැහැ අපි ඔන්න මේසෙර තට්ටු කරනවා, හුරුල්ලම් බානවා, හිමින් අපිත් සින්දුව කියනවා, හිතේ ඊළඟ කොටස ගැන ආසාවක් එනවා, අපිත් ඉතින් උඩ පනිනවා, අපිවත් නැට වෙනවා, තව සින්දුවක් අහන්න ඕනේ කියලා හිතෙනවා, යාළුවෙකුටත් කියන්න ඕනේ කියලා හිතනවා, ලියුමක් ලියන්න ඕනේ කියලා හිතෙනවා. දැන් මේ හෝගාලා වෙන වෙන දේවල් දැන් අපි ලව්වා කවුදෝ නිකන් කරගන්නවා. දැන් අපි නිකන් වහලෙබ් බවට පත් වෙලා. හැබැයි ඒ වහල් භාවයට පත් වෙන්න හේතුනේ මේ අවස්ථාවේදී අර කනහරහා ආපු ඒ කනේ පහර කියන්න පුළුවන්. කනහරහා වැඩිච්ච ඒ සද්ද පහර තමයි මේ වෙලාවේදී අපිව නිකාම නිකං වහලෙබ් බවට පත් කරලා දැම්මේ. දැන් ඉතින් අපිට නවත්ත ගන්න බෑ. දැන් ඉතින් හෝගාලා අපි සින්දු කියනවා, උඩ පනිනවා, රූපාණී බලන්න යනවා, සින්දු අහන්න යනවා, තව රෙකෝඩින් එකක් කරන්න යනවා, යාළු මිත්‍රව හම්බෙන්න යනවා. දැන් ඉතින් මේ මෙහෙවනවා. හරියට නේද? වෙන කෙනෙක් අපිව මෙහෙවනවා වගේ අපි නිකන් වහල් වෙලා දැන් ඔන්න කටයුතු කරනවා. ඊට පස්සේ මේ විදිහටම මේ මහා කච්චාන මහරතන් වහන්සේ විස්තර කරනවා නාසය සම්බන්ධෙනුත්. උන්වහන්සේ කියනවා ගහනංචාවසෝ පටිච්ච උප්පංජති ගහන විඥානං. මේ නාසයට ගඳක් සුවඳක් ආපාතගත වුණාට පස්සේ එතන ඇති වෙනවා දැනීමක්. ඒකට කියනවා ගහන විඥානය කියලා. මේ නාසය ඇසුරු කරගත්ත යම්කිසි දැනීමක්. ඊළඟට තින්නම් සංගති පස්සෝ. එතකොට මේ තුන එක්ව නැවත නැවත යෑම තුලින් ස්පර්ශයක් පහළ වෙනවා. පස්සපච්චා වේදනා. ඒ ස්පර්ශය නිසා යම් විඳීමක් ඔන්න දැන් පහළ වෙනවා. එතකොට මේ දක්වා සිද්ධ වෙන්නේ හේතුඵල ධමයක්. එතකොට මේ නාසය තමයි දැන් මූලිකත්වයේ ගත්තේ. අපි දන්නවා ඇස, කන, නාසය, දිව, කය, මනස කියලා සාමාන්‍යයෙන් ඉන්ද්‍රියන් 6ක් ගැන ධමයේ විස්තර කළා දෙනවා. දැන් ඔන්න මේ අවස්ථාවේදී ප්‍රමුඛත්වයේ ගත්තේ ඉස්සරහට පැමිණියේ නාසය. එතකොට නාසයට දැන් ඔන්න යම්කිසි සුවඳක් ආපාතගත වුණා. ඒක හඳුනා ගැනීමක්, එහෙම නැත්නම් එය දැනගත්තා. ඒත් එක්කම අපිට සැප වේදනාවක් පහළ වුණා. සැප වේදනාවක් පහළ වීම දක්වා හේතුඵල ධමයක් වශයෙන් ක්‍රියාත්මක වුණා. ඊට පස්සේ ඒ සැප වේදනාවට අපේ තුල තියෙන නිකන් ලොල් බවක් නිසා දැන් අපි උත්සාහන්ත වෙනවා මොකද්ද මේ සැප වේදනාව? කාගෙන්ද මේ සැප වේදනාව එන්නේ? ඔය විදිහට මොනවා හරි හඳුනා ගන්න දැන් අපි උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ සැප වේදනාව හඳුනගෙන ඒ පැමිණිච්ච ගඳ සුවඳ අරමුණු කරගෙන යමක් හිතන්න, සිතුවිලි පහල කරන්න ඕන දැන් පටන් ගන්නවා. දැන් ඒ පැත්තට හිතනවා, මේ පැත්තට හිතනවා, දැන් අර පැත්තට හිතනවා, මේ පැත්තට හිතනවා. දැන් ඔන්න අපි දැන් ආයෙත් අර හිතන යන්ත්‍රේ පටන් ගන්නවා. ඉතින් ඒ ඇවිල්ලා අපි මැදිහත් වෙලා කරන දෙවනි මට්ටම, දෙවනි පියවර. ඊට පස්සේ ඉතින් මේ හිතන යන්ත්‍රේ පටන් ගත්තට පස්සේ එයා දිගට දිගට හිතාගෙන හිතාගෙන යනවා. දැන් අපි සුවඳ ලෝකේ අතරමං වෙනවා. අපි ඉතින් සමන ලේබ් බවට පත් වෙනවා. දැන් ඉතින් සුවඳ ලෝකේ යහාට මෙහාට ඉතින් අපි කැරකි කැරකි ආස්වාදයේ ලබ ලබා ඒවායින් මිදෙන්න බැරිව යහාට මෙහාට කල්පනා කර කර සුවඳ ලෝකේ අතරමං වෙලා ඉන්නවා. ඒක තමයි තුන්වෙනි මට්ටම. දැන් ඉතින් සුවඳ විඳින්නේ බවට පත් වෙලා අපි අසරණ වෙලා ඉතින් ඔන්න එළියට එන්න බැරුව කැරකි කැරකි ඉන්නවා. ඕක තමයි තුන්වෙනි මට්ටම. ඊට පස්සේ මේ මහා කච්චාන මහරහතන් වහන්සේ විස්තර කරනවා දිව ගැන. ජීවහං චාවසෝ පටිච්ච රූපේ රසේච උප්පච්චති ජීවහා විඥානං. මේ දිවත් රසත් මූලික කරගෙන සිද්ධ වෙනවා ජීවහා විඥානය. දිව මූලික කරගත්ත දැනීමක් පහළ වෙනවා. ඉතින් මේ විදිහටම දැන් අපිට හිතා ගන්න පුළුවන් මේ ඉදිරි ආයතන සම්බන්ධේනොත් අද මේ පළවෙනි දවස නිසායි මම මේ බොහොම ශක්තිපමණින් සරලව විස්තර කරන්නේ. දැන් දිවයි රසයි මූලික කරගෙන එතකොට දිවේ දැනීමක් පහළ වෙනවා. ඒ දැනීම ගැන ඊට පස්සේ නැවත නැවත ඒ බඳු ක්‍රියාවලිය සිද්ධ වෙන්න ස්පර්ශයක් පැන නගිනවා. ඒ ස්පර්ශය නිසා යම් වේදනාවක් හට ගන්නවා. ඒ වේදනාව අපි හිතමු ඔන්න දැන් සැප වේදනාව. ඒ සැප වේදනාව ගැන අපි ටිකක් දැන් උනන්දුයි. අපි ඒකට හඳුන ගන්න උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ ඔන්න ඒක හඳුන ගන්නවා. ඊට පස්සේ ඒක ගැන හිතනවා. මේ කෑම නම් පුදුම රසවත්. කවුද දන්නා එව්වේ? කොයි කඩින්ද දන්නා මේ එළවලු බඩු මූට්ටු ගෙනාවේ? කියලා ඉතින් මොනවා හරි ඔන්න අපි හිතන්න ගන්නවා. හිතන්න ගත්තට පස්සේ අපිවත් යට කරගෙන අර කලින්කුව වගේම අන්තිමට දිව හරහා මේ හිතන යන්ත්‍රේ පටන් අරගත්තට මොකද අන්තිමට හිතන යන්ත්‍රේ අපිවත් යට කරගෙන දිවගෙන යනවා. ඊළඟට මේ මහා කච්චාන මහරතන් වහන්සේ කය ගැනත් විස්තර කරනවා. කායංච ආවසෝ පටිච්ච පොට්ටබ්බේච උපජ්ජති කාය විඥානං. මේ විදිහට මේ කයත් මුල් කරගෙන කයත් ඒ වගේම ස්පර්ශේනුත් මුල් කරගෙන කාය විඥානයක් හටගන්නවා. කය කෙරෙහි යම්කිසි දැනීමක්, කය මූලික කරගත්ත යම්කිසි දැනීමක්. ඊට පස්සේ ඒක නැවත නැවත සිද්ධ වෙවි යනකොට ඔන්න ස්පර්ශයක්. ඒ තුන් දෙනාම නැවත නැවත සිදු වෙනකොට ඒ හරහා ස්පර්ශයක්. ස්පර්ශය නිසා යම් වේදනාවක්. ඒ වේදනාව ඊට පස්සේ හඳුනා ගන්නවා. ඒක ගැන විතර්ක පහළ කර ගන්නවා. හිතන්න පටන් ගන්නවා. දන්නේම නැතුව තුන්වෙනි පියවරට ඇවිල්ලා අපි ස්පර්ශ ලෝකයක විඳින්නෙබ් බවට පත් වෙලා, රස විඳින්නෙබ් බවට පත් වෙලා අතරමං වෙනවා. දැන් මේකේ සූක්ෂමම මට්ටම තමයි 6 වෙනිව සඳහන් වෙන්නේ. මනංචාවසෝ පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං. දැන් අපි හිතමු ඇහෙන් රූපයක් ඉස්සරහට ඇවිල්ලත් නැහැ. කනට සද්දයක් ලොකුවට ආපాతගත වෙලත් නැහැ. නාසයට ගඳක් සුවඳක් විශේෂයෙන් ආපాతගත වෙලත් නැහැ. දිවට රසයක් ලොකුවට ආපాతගත වෙලත් නැහැ. කයට ස්පර්ශයක් ලොකුවට ආපాతගත වෙලත් නැහැ. එහෙමනම් ඉතින් ටිකක් සාවධානව ශාන්තව ඉන්න ඕනේනේ. එහෙම ඉන්න ගතියකුත් නැහැ. මොකද මේ මනස මේ පරණ දේවල් එළියට අරගෙන අනාගතේ වෙන්න තියෙන දේවල් එළියට අරගෙන එයා දිගටම වැඩ. ඉතින් එහෙම යම්කිසි අරමුණක් මනසට ආවට පස්සේ ඒ බව දැනගන්නා හිතක් මනෝ විඥානයක් පහළ වෙනවා. මේක නැවත නැවත සිද්ධ වෙනවා. අර අරමුණ නැවත නැවත පැමිණෙනවා. ඒක නැවත නැවත දැනගන්නවා. මේ කාරණා ටික නැවත නැවත සිද්ධ වෙන්න ඒ කාරණා තුන මූලික කරගත්ත ස්පර්ශයක් පහළ වෙනවා. ඒ ස්පර්ශයෙන් පහළ වෙන වේදනාව අපි හිතමු සැප වේදනාවක්. අපි හිතමු අපි අතීතයේ යම්කිසි අසුරු කරපු කෙනෙක් මූලික කරගෙන තමයි දැන් මේ මනසට යම්සි සිතුවිල්ලක් පැමිණුනේ. ඒකෙන් තමයි අපේ හිතට යම්කිසි සැප වේදනාවක් පහළ වුනේ. අපි හිතමු බොහොම සුන්දර මතකයක්. අතීත මතකයක්. ඉතින් ඒ හරහා ඔන්න සැප වේදනාවක් පහළ වුණා. ඒක තව ටිකක් අඳුන ගන්න දැන් මෙයා උත්සාහන්ත වෙනවා. එයා ගැන තව ටිකක් දැන් හිතනවා. එයාත් එක කාලේ ගත කරපු ආකාරය ගැන අපි හිතනවා. දැන් ඔහොම කරන්න අන්තිමට හිතන යන්ත්‍රේ මනස විසින්ම පටන් අරගෙන මනස ඇතුළෙම ක්‍රියාත්මක වෙනවා. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණක් නැතත් මනසෙන්ම මනස ව්‍යාකූල කරගන්නවා. ඕනෝට වඩා හිතනවා කියලා කියන්නේ ඕනෝක තමයි. අපිම ඕනවට වඩා හිතලා අන්තිමට නතර කරගන්න ඕන වුණත් නතර කරගන්න බෑ. දැන් මේ විශේෂ රූප දැකලා, සද්ද අහලා, ගඳ සුවඳ බලලා, රස බලලා, ස්පර්ශ විඳලා හදාගත්ත ලෙඩක් නෙමෙයි. දැන් මේ තියෙන ලෙඩේ ඇතුළෙන්ම හටගත්ත ලෙඩක්. දැන් මේ ඇතුළෙන්ම මනසින්ම ලෙඩ වෙලා ඒ ලෙඩ වෙච්ච මනසේ රෝගියෙක් එමත් නැත්තම් ගොදුරක් බවට අපිපත් වෙනවා. දැන් ඉතින් මනස ඔහේ හිතනවා, යහට හිතනවා, මෙහාට හිතනවා, අර පැත්තට හිතනවා, මේ පැත්තට හිතනවා, අතීතයට හිතනවා, අනාගතයට හිතනවා, එක එක පැත්තට වලට හිතනවා. අපි ඉතින් එයා හිතන පැති වලට එහෙට මෙහෙට ඇදගෙන යනවා. හරියට නිකන් අර කරත්ත බැඳපු ගොනෙක් වගේ. ඉතින් ඒ මිනිස්සයා කෙවිතෙන් තලන පැත්තට අපි දුවගෙන යනවා. අපි බර කර ගහගෙන බරත් අදිනවා. හැබැයි ඉතින් හිතන යන්ත්‍රයේ කියන විදිහට. ඉතින් මෙන්න මේ බඳු තත්ත්වයක් තමයි තුන්වෙනි අධීරේ තියෙන්නේ. ඒ නිසා පින්වත්නි මේ මදුපිණ්ඩික සූත්‍රයේ දැන් මේ අගට අපි විස්තර කරපු මේ මහා කච්චාන මහරහතන් වහන්සේ දෙන විග්‍රහයේ එක කොටසක්. ඇත්ත වශයෙන්ම අප සියලු දෙනාටම හිතා බලන්න වටින කොටසක්. අපේ හිත වැඩ කරන හැටි, ඒ වගේම අපි ඇබ්බැහියකට වගේ තේරුමක් නැතුව ඕනවට වඩා හිතන හැටි, නිරන්තරයෙන්ම හිත හිතා කල් මරන හැටි, පැය ගණන් හිත හිතා කාලේ නාස්ති කරන හැටි තමයි ඇත්තටම මේ විස්තර කරලා දෙන්නේ. ඉතින් ඒ හරහා ලැබෙන ආදීනව, ඒ හරහා අපිට වෙන විපත්, ඒවා ගැන අපි තව ටිකක් ඉස්සරහට සාකච්ඡා කරමු. අද ආරම්භමක් වශයෙන් ඒ නිසා මම හිතනවා අදට ප්‍රමාණවත් කියලා අද මේ ධර්ම දේශනාව තුලින් අපේ හිත වැඩ කරන හැටි, අපිටම ඒ හරහා සිද්ධ වෙලා තියෙන පටලැවිල්ල, ඒ තියෙන හානිකර තත්වය තේරුම් ගැනීම පිණිස අප සියලු දෙනාටම යම්කිසි මඟ පෙන්වීමක් අද දින ධර්ම දේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, මේ පින්වතුන් අද දවසේ ඉදිරිපත් කරපු මේ ධර්ම දේශනාව මූලික කරගෙන හෝ එහෙම නැත්නම් තමන්ගේ බණ භාවනා කටයුතු මූලික කරගෙන හෝ යම්සි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
අපට ඇසෙන්නේ නැහැ ඔබගේ
ඔව් මම හිතන්නේ කනෙක්ෂන් එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවාද? ආ
ස්වාමීන් වහන්සේ මේ දැන් අද නිර්වදේශනාව අනුව දැන් අපිට දැන් වේදනා කියන සැප දුක හැටියට දැන් සැප අදුගමකෝ දාන විඥානය සම්බන්ධව ගත්තොත් එහෙනම් එතකොට නහයෙන් දැනෙන ස්පර්ශය නිසා එතකොට සත දුක කියන එක අත්තකම ලින් කර ගැනීම සිදු වෙන්නේ මොන අවස්ථාවකදී කියන්නේ? ඒක නත මුල අවස්ථාවකදී ගත්තොත් ඒකේ දැනීමක් විතරයිනේ. නමුත් ඕකත් අපිට ඕක සත්වයක සපහ දුක කියන தත්වයට අපි මේ தත්වගත වීම වෙන්නේ කොහමද?
මට හිතෙනවා
ඔව් නිසාද
නැහැ, ඇත්තටම ඒ මුලින් වෙච්ච දේ සාමාන්‍යයෙන් හේතුඵල ධමයක් වශයෙන් සිද්ධ වුණාට පස්සේ තමයි අපි ඒකට අර්ථකථනය දෙන්න යන්නේ. අපි තව ටිකක් මේක සැපද්ද කියලා මේක අතීතයත් එක්ක ගලපන්න, අපි මේ තාක් ලැබලා තියෙන යම්කිසි අත්දැකීමක් එක්ක සංසන්දනය කරන්න යන්නේ දෙවැනි අවස්ථාවේදී. යම් වේදේති තං සංජානාති. මොකද ඒ සංජානනය කියන එක හුඟක් වෙලාවට ඒ අපි ගත්ත පරණ අරමුණු එක්ක අපේ හිතේ තැම්පත් වෙලා තියෙන ඒ සංඥා අනුසය එක්ක ඒ ඔක්කොම එක ගැලපෙනවා. ඉතින් එතකොට තමයි අපි මෙතෙන්දී අර්ථකථනයක් දෙන්නේ. මේකනම් සැප වේදනාවක්. මේකනම් ඊටාම් වටින දෙයක්. මේකනම් තව ටිකක් හැරිලා බලන්න වටින දෙයක්. මේකනම් තව විස්තර බලන්න වටින දෙයක් කියලා ඒ සංජානනයත් එක්ක තමයි අපි ඒ අර්ථකථන දීලා අපිට ගැලපෙන දේවල් අපේ තියෙන රුචි අර්චකම් අනුව අපිට ආ වැඩේට බහින්නේ ওই දෙවෙනි පියවරේ.
ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් අනිශ්චිත ස්වභාවයට එනකොට ඇත්තටම අපේ පරණ අත්දැකීම් එක්ක සංසන්දනය කිරීමක් ගැළපීමක් නොකරන එතකොට අතෑරෙන්නේ
ආ එහෙම කියන්න පුළුවන්. ඔව්. එතෙන්දී අපි ඇත්තටම දැන් මහත්ය කතා කරන්නේ ටිකක් ප්‍රතිපදාවක කෙනෙක් කටයුතු කරන මට්ටමක්. ඒ මට්ටමේදී ඇත්තටම එයා ඔය වගේ විස්තර බලබලා ඒකෙන් සතුටු වෙවි, ඒක ගැන හිත හිතා විතර්ක පහල කර කර කතන්දර ගොතන්න යන මට්ටම නෙමෙයි. එයා ඒකේ ආදීනව තේරුම් අරගෙන ප්‍රතිපදාවක් හරහා ගිහිල්ලා හිතේ සතිමත් බවක්, සමාධිමත් බවක් ප්‍රඥාවක් දියුණු කරගෙන ඒ ප්‍රඥාවෙන් දියුණු වුණ නිසා යාන දැන් පුළුවන්කමක් ලැබිලා තියෙනවා අර වගේ වේදනාවක් පහළ වුණත් ඒක ගැන හිතන්න යන්නේ නැතුව ඒක ගැන විතර්ක පහළ කරන්න යන්නේ නැතිව හිතේ තිබිච්ච ඒ සංසිඳිච්ච බව ශාන්ත බව අහිමි කරගන්න නැතුව ඒ ශාන්ත බව රැකගෙන ඒ සාමකාමී බව රැකගෙන ඒ අනිශ්චිත ස්වභාවය රැකගෙන කටයුතු කරා. ඉතින් එතකොට මහත්තයා කියනා වගේ ඔය දෙවනි අධ්‍යයනයේත් අතම කියනවා නම් ඉතින් එහාට යන්න නැති ගතියක් තියෙනවා. තුන්වෙනි අධ්‍යයන ක්‍රියාත්මක වෙන්නෙම නැහැ. දෙවනි අධ්‍යයනයේ මග හරියක වගේ තමයි නතර වෙලා ඉන්නේ.
එතකොට මේ ස්වභාවය දැන් කොහොමද හරියට එතකොට මම මුල්ුනේ නැත්නම් ඕක අපිට මේ ගොනු කිරීම කරන්න බැහැ නේද? ඒක සතක දුකද කියන්නේ සංසාරේ දුකද?
ඔව් එහෙම කියන්න පුළුවන්. දැන් ඒක තමයි ඇත්තටම දැන් අපි උදාහරණයක් වශයෙන් කිව්වොත් යම් කෙනෙක් වේදනානුපස්සනාවක වගේ භවනාවක නිරත වෙනකොට එයාට මුලින් වෙන් කිරීමක් තියෙනවා. එයා තේරුම් ගන්නවා මේ තියෙන සැප වේදනාව, මේ ඇවිල්ලා දුක් වේදනාව, මේ ඇවිල්ලා උපේක්ෂා වේදනාව. එහෙම කියලා යා තේරුම් අරගෙන ඒ බඳු වෙන් කිරීමක් සහිතව තමයි යා වැඩිට බහින්නේ. ඊපස්සේ ඒක හැබැයි බලබලා බලබලා යනකොට මේ සැප වේදනාවේ තියෙන්නේ ඇතිව නැතුව යන ස්වභාවයක් බොහොම යහුසුලුව මේක මේ තනි සැප වේදනාවක් නෙමේ කුඩා කුඩා වේදනා රසක් මෙතන තියෙන්නේ ඒ බඳු නිරූපණයක් තමයි මම මේ අර්ථකථනයක් දීලා තියෙන සැප වේදනාවක් කියලා අර එයාගේ හිතේ පොඩ පොඩ විපස්සනා නුවණක් අවදි වෙන්න ඒක සැප වේදනාවට විතරක් නෙමේ දුක් වේදනාවටත් ඒ වගේමයි. මේක දුක් වේදනාවට විතරක් නෙමේ උපේක්ෂා වේදනාවටත් ඒ වගේමයි කියලා අර මේ කොයි වේදනාවෙත් තියෙන මේ යථා ස්වභාවය. කොයි වේදනාවටත් උරුම වෙච්ච මේ ඇතිවීම නැතිවීම ස්වභාවය. ඒකේ තියෙන ෂණබංගුර භාවය. මෙතන තියෙන මේ සමූහයක් නිරූපණය වෙන ගතිය. ඉතින් මේවා ටික ටික හෙලි වෙන්න දැන් ඇත්තටම මෙයාට වෙන් කරගන්න බැරි වෙනවා. දැන් මේක සැප වේදනාවක්ද මේක දුක් වේදනාවක්ද මේක උපේක්ෂා වේදනාවක් කියලා වෙන් කරගන්න බැරි වෙනවා. ඔක්කොම නිකන් අර ගොජේට එකම නිකන් ෆ්ලක්ස් එකකට තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඉතින් මේවා ඇල්මැරිලා ගිහිනා. මේවා කිසි රසයක් නැහැ. සැප වේදනා කෙරෙහි ලොකු ආකර්ෂණයක්වත්, දුක් වේදනා කෙරෙහි ලොකු ගැටීමක්වත්, උපේක්ෂා වේදනාවන් කෙරෙහි මුලාවක්වත් ඇති වෙන්න විදිහක් නැහැ. මොකද ඔක්කොම නිකන් එක ගොඩේ. එකර නිකන් ඔහේ නලියන පණු ගොඩක් වගේ තත්ත්වයක තමයි දැන් ඒබඳු හිතක තියෙන්නේ. දැන් ඒකත් එහාට ගිහිල්ලා අපි තුමු මේ හිත ඒ සම්පූර්ණ සංසිද්ධිය අතහැරලා එයා විවේක වුණොත් ප්‍රේ විවේකයේ තියෙන ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් හටගත්ත විඳීමක් නෙමෙයි කියලා තමයි කියන්නේ. එතන තියෙන නිරාමස ස්වභාවය මේ පංචකාමයන් හරහා ගොඩනැගුච්ච මට්ටමක් නෙමෙයි එතන තියෙන්නේ කියලා තමයි කියන්න වෙන්නේ. ඒ විදිහට සිදු වෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් අර අපි ඒ හටගත්ත විඥාණයට තවදුරටත් මැදිහත් වෙලා ඒකට බැහැගෙන ඒ තුල කෙනෙක් පුජ්‍යලයක් හදාගෙන එතන ඒ පුජ්‍යල භාවයක් වර්ධනය වෙන්න පුළුවන් මට්ටමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් කියනවා ඒ බුද්ධින් විරූල්හින් වේපුල්ලං ආපජ්ජති වගේ වචන පාවිච්චි වෙනවා ඔය විඥාණයක බැස ගැනීම සම්බන්ධයෙන්. ඒ කියන්නේ දැන් නිකාම චක්කු විඥාණය හටගත්ත පමණින් නෙමෙයි ඒ හටගත්ත චක්කු විඤ්ඤාණය හඳුනගෙන ඒක අහවලයි කියලා නම්ගම් දීගෙන ඒකේ සැප විඳගෙන ඊට පස්සේ අර ඒක තුල පැලපදියම්ගෙන ගතිය අපේ හිත ගිහිල්ලා එතන läග ගන්න ගතිය අර කලින් තිබිච්ච නිදහස එයාට නැතිවීම තිබිච්ච නිදහස වෙනුවට ආයෙත් හිතේ බරවීම හිතේ ලොකු සකස් ක්‍රීම් රාශියක් නැවත නැවත සිද්ධ වීම තමයි අන්න ඒ බුද්ධින් විරූල්හින් වේපුල්ලං ආපජ්ජති කියලා කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් එතර තමයි අර සාමාන්‍යයෙන් පැටලිච්ච විඥානයක් සංකත විඥානයක් සකස් වෙච්ච විඥානයක් මේ හේතුඵල නිකන් විවිධාකාර හේතුන් රසක් කරහා සකස් කර කර සකස් කර කර සකස් කර කර දිගට දිගට යන විඥාන ධාරාවක් එතන හටගන්න. ඒතර ඒ බඳු තත්ත්වයක් නෙමෙයි මේ කතා කරන්නේ. මෙතෙන්දී ඇහැට නිකන් රූපයක් ඌමනාවෙන් බලන බැල්මක් නෙමෙයි ඇහැට නිකන් පේනවා. හැබැයි හිත එතන ගිහිල්ලා පළපදියම් වීමක්, කතන්දර ගෙතීමක්, ප්‍රපංච පහල කර ගැනීමක්, ඒකෙන් සතුටු වීමක්, ඒ ගැන කියාපෑමක්, ඒක අස්සට රිංගා ගැනීමක්, එහෙම දෙයක් හිතේ සිද්ධ වෙන්නේ නැහැ. හිත එයාට ස්වාධීන වෙච්ච රටාව බිඳ ගන්න නැතුව ඉන්න පුළුවන් ගතියක් ඇති කරගෙන තියෙනවා. යෝගාවචරයේ.
එතකොට සාමාන්‍යයෙන් දැන් ඔය සහම විඤ්ඤාණ සියල්ලම ක්‍රියාත්මකතාවේ පවතින කොට එතන මමත් නැතුව දැන් අපි උපාදාන නොකර හදිස්සිතව ඉන්නකොට වෙන්නේ ඒකමනේ. නමුත් ඒකට සිත යම්කිසි යම්කිසි පුරුත්‍රාවයකට අනුව මොකක් හරි හඳුනා ගැනීමකට මම නෙමෙයි නම් එතන හිත විසින්ම මේ විඥානේ අල්ලන්න ඒක අල්ලීමක් කියන්න බෑ. ඒක දැනුවත් බව ලැබීමට මොකක් වගේද සමහරවිට බලපාන ඉන්දියන් සියල්ලම ක්‍රියාත්මක වෙනකොට අපි දෙන දේවල් වලින් අපි කිසිම දෙයක් වෙන් කරගන්නේ නැහැ. ඇහෙන ශබ්ද වලින් අපි මොකුත් වෙන් කරගන්නේ නැහැ. නමුත් හිතපු ගමන් හිත යම් කිසි දෙයක්
අල්ලන්න ඉඩ දෙනවා. ඔව්. ඒක එතන තමයි තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් නම් ඔය කියන එක තැනකට යොමු වෙච්ච නැති එක රාමුවකට කොටු වෙච්ච නැති නිකන් තත්වගත වෙච්ච නැති බොහොම නිදහස් දැනුවත් බවක් ගැන තමයි මුලින් අපිට කතා කරන්න වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ හිතේ යථා ස්වභාවයක් වශයෙන් තියෙන්න ඕනේ ඔන්න ඔය තත්වේ. නමුත් මේ කතා කරන අපි මේ කතා කරන අරමුණු වල යම්කිසි එකක් අපේ හිතම බොහොම තීව්‍රයි. බොහොම අපේ හිත ඇදබඳ ගන්නා ස්වභාවයෙන් යුක්තයි. එහෙමනම් අපි අර ඒ අපේ හිතට උරුම වෙච්ච ඒ නිදහස අහිමි කරගෙන ආයෙත් ගිහිල්ලා ඒ තෝරගත්ත අරමුණේ පළපදියම් වෙනවා. ඒ තෝරගත්ත අරමුණ තුල අපේ හිත එක්තරා අන්දමකින් වෙනන කොටු වෙනවා. මෙතෙක් තිබුණේ කොටු නොවෙච්ච හිත. සීමා නොවෙච්ච හිත. හාත්පස පැතිරිච්ච හිත. ඒ හාත්පස පැතිරිච්ච නිදහස් අනිශ්චිත කිසිවක් උපාදාන නොකරන හිත අපිට අහිමි වෙලා නැවතත් අපේ හිත කොටු වුණා, සීමා වුණා, පටු වුණා, යම් අරමුණකට බැසගත්තා. ඒක තමයි ඊට පස්සේ සිද්ධ වුනේ. දැන් ගොන්න ආයි උපාදානයකට අහු වුණා.
ඔව්. සමහරවල් දැන් මේ වගේ මම දැන් භාවනා කරගෙන යනකොට මම දිගටම බැලුවා දැන් ඔය අනිශ්චිත ස්වභාවයේදී මම හැදෙන්නේ නැතිව කොයි වෙලේද මම හැදෙන්නේ කියන එක ගැන විපරමෙන් හිතියොත් ඒකේදී කියන දැන් ඉන්දියන් හරහා එන දේවල් ඔස්සේ හැදෙන්නේ ඔහෙ ඉන්න පුළුවන්. නමුත් හිතපු ගමන් ඒකනේ රාජකාරින්නේ වශයෙන් කරන්න තියෙන දේවල් ගැන එකපාරකට හිතට එනවා. නමුත් ඒක ඉවලේ කල යුතු දෙයක් නෙමෙයි. කල යුතු දේවල් සියල්ලම කරලා තියෙනවා. නමුත් අර වගේ දේවල් එකපාරට එනවා. ඒ කියන්නේ එතකොට ගෙදර දොරේ කල යුතු දේවල් එහෙම කරනවා. නමුත් ධර්ම කල යුතු නැති නමුත් ඒ වගේ දේවල් හිටපු ගමන් වතුනවා. එතකොට මේක මොන වගේ ස්වභාවයක්ද කියන්නේ මොකද මට අදහස් මට තේරුනේ නම් එතකොට මේ වගේ ස්වභාවයකින් නිදෙන්න නම් ඉතින් එහෙමනම් රස්සාවක් නොකර ඉන්න. එතකොට තමයි මේ වගේ දේවල් වලින් එතකොට සිතට ප්‍රශ්නයක් නොවෙන්නේ කියන වගේ මට්ටමක් තමයි දැන් මට තේරෙන්නේ. මොකද සාමාන්‍යයෙන් ඉන්දියන් හරහා එන දේවල් වලින් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ අනිශ්චිතව ඉන්න පුළුවන්. නමුත් නිමිති අර වගේ හිතපු ගමන් එනවා.
ඔව්. දැන් ඒක තමයි. දැන් ඔතෙන්දී මට හිතෙන්නේ නම් බදුජීව මහත්තයා ඔතන ඇත්තටම අපි රස්සාව නොකර සිටීම කියන එක නෙමෙයි ප්‍රශ්න වෙන්නේ. නැත්නම් උත්තරේ වෙන්නේ. ඔතෙන්දී නිමිති එන්න හේතුනේ මොකද්ද කියන එකයි අපි තේරුම් ගන්න තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් මහා වේදල්ල සූත්‍රයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා රාගෝ කෝ ආවසෝ නිමිත්ත කරනෝ දෝසෝ නිමිත්ත කරනෝ මෝහෝ නිමිත්ත කරනෝ. එතකොට මේ නිමිතිකරණය කිරීම සඳහා හේතුනේ කවුද? නිමිතිකරණය සඳහා හේතු වෙන්නේ රාග ద్వේෂ මෝහ. එහෙමනම් අපි නිමිතිකරණය වළක්වන්න නම් අපිට සිද්ධ වෙන්නේ රාග ద్వේෂ මෝහ දුරු කරන්න ඕනේ. අපි රාග ద్వේෂ මෝහ දුරු කරන්නේ නැතිව නිමිතිකරණය නවත්වන්න හැකියාවක් නැහැ. රාග ద్వේෂ මෝහ දුරු කරනවා වෙනුවට අපි රස්සාවෙන් අයින් වුණා කියලා මේ නිමිතිකරණය වළකින්නේ නැහැ. හිතන්න දැන් බඳු ජීව මහත්තයා රස්සාවට නොගිහින් ගෙදරට ලා ඉන්නවා. එතකොට වෙන දේවල් අල්ලලා අපේ හිත නිමිතිකරණයකට ලක් වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මම මෙහෙම කියන්නම්. දැන් අපේ ගිහි ජීවිතයක් ගත කරනකොට අපිට ගෙවල් දොරවල් වල කටයුතු, අම්මලා තාත්තලාගේ කටයුතු, අඹ දරුවන්ගේ කටයුතු, සමාජයේ කටයුතු, අපිටම ළමයින්ගේ කටයුතු, කෝටියක් දේවල් තියෙනවා. ඊට පස්සේ ඉතින් අපිටම ඒ ටික අතහැරලා කෙනෙක් මහාන වෙනවා. මහාන වුණාට පස්සේ ඉතින් අපි හිතනවා ඔක්කොම දැන් හරි කියලා. නමුත් මේ මහාන වෙච්ච පරිසරයේ තියෙන කුඩා ඒ වපසරිය ඒක බරපතල විදිහට අල්ලනවා. සමාඩ තමන්ට ළඟෙන් ඉන්න වාඩි වෙන තව ස්වාමින්වහන්සේ කෙනෙක් ගැන හිතන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් තමන්ගේ පාත්‍රය ගැන හිතන්න පටන් ගන්නවා. මේ තියෙන එකක් හෝ දෙකක් වෙච්ච මේ සිවුරු දෙක තුන ගැන හිතන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් දානෙ ගැන හිතන්න පටන් ගන්නවා කියන බණක් ගැන හිතන්න පටන් ගන්නවා. අනිත් කෙනා මං ගැන හිතන් මොන විදිහට හිතයිද කියලා හිතන්න පටන් ගන්නවා. මේ මොනවා හරියේ තමන්ගේ දැන් තියෙන සීමිත වපසරිය අල්ලගෙන පුදුම විදිහට හිතේ නිමිතිකරණයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි මේ ඉන්න පරිසරය වෙනස් කරමු පමණින් මේකට විසඳුමක් ලැබෙන්නේ නැහැ. අපි යම් පමණක ඉන්ද්‍රිය සංවරයක් කරනවා කියන එක අත්‍යවශ්‍යයි. ඒක ගැන විවාදයක් නැහැ. නමුත් එතනම අපිට විසඳුම ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ වෙනුවට අපි මේ රාග ద్వේෂ මෝහ හටගන්නා ආකාරය දැක දැක ඒක ප්‍රහාණය කරන්න උත්සාහයක් තමයි දරන්න වෙන්නේ. එතකොට තමයි අපිට රස්සාවට ගියත්, ආරණ්‍යයක හිටියත්, මාකට් එකකට ගියත්, කොහේ ගියත් අපේ හිතේ රාග ద్వේෂ මෝහ නැත්තම් නිමිතිකරණයකට අහු වෙන්නේ නැතුව වාසය කරන්න පුළුවන් පසුබිමක් අපේ හිතේ සකස් වෙනවා. ඒ නිසා නිමිතිම නෙමේ ප්‍රශ්නේ උතන තියෙන්නේ. ඒ නිමිතිකරණය සිද්ධ වීම සඳහා හේතු වෙන රාග ద్వේෂ මෝහවලයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක තමයි. ඒ එන වාරයක් පාසා තේරුම් ගන්න කොහොමද දැන් මේ නිමිති හරහා මමෙක් හදන්න අපේ හිත උත්සාහ දරන්නේ? හිතන්න මහත්තයා වැඩ කටයුතු කළා හමාරයි. ඉතින් කළා හමාරයි අනේ මං කොයිතරම්නම් වැඩ කටයුතු කරාද කියලා මොකක් හරි තමන්ව අගය කරමින් සිතුවිලි පහළ වෙන්න පුළුවන්. ඒ කරපු හැටි මතක් කරමින් සිතුවිලි පහළ වෙන්න පුළුවන්. එතකොට මේ එක එක විදිහට මමෙක් හදන්න පොළඹවනවා අපේ හිත. නේද? එතකොට අන්න ඒක පෙළඹවීම සඳහා යා මේ පරණ නිමිති ටිකක් මතක් කරලා දෙනවා. එතකොට මේක නිකන් අර ලූමි ලිස්ට් එකක් දැම්මා වගේ රසවත් වෙලා එන්නේ. ඔන්න ඔයගේ தත්ත්වයක් තියෙනේ නිමිති හරහා තමයි අපිව ටිකක් උසි ගන්නවන්නේ. ඉතින් ඒක වෙන්නේ අපි තුල තාමත් රාගයක් තියෙන නිසා, තාමත් තණ්හාවක් තියෙන නිසා, තාමත් වාකර හිතේ ද්වේෂයක් තියෙන නිසා, තාමත් මෝහයක් තියෙන නිසා තමයි ඒක සිද්ධ වෙන්නේ. එහෙමනම් ඒ නිමිතිකරණය සිද්ධ වෙනකොට අපි ඒක හඳුනගන්නවා. එතකොට තමයි අපි ඒකට උල්පන්දම් දෙන්න යන්නේ නැතිව එතනින් අපේ හිත බේරගන්න පුළුවන් தත්ත්වයකටපත් වෙන්නේ. එහෙනම් මම නම් කියන්නේ එහෙනම් මම නම් කියන්නේ ඕකට වෙන්න දිදි බල බලා දැක දැක මේකේ අපි මේ කරන નિરර්ථක ක්‍රියාව තේරුම් ගනිමින් තමයි ඕක දුරු කරන්න තියෙන්නේ. පඤ්ඤාය දිස්වා දිස්වා පහතබ්බා කියලානේ බුදුහාමුදුරුවෝ කියන්නේ. අපේ හිතේ පහළ වෙන ඕනම ක්ලේශයක් අපි කයින් අයින් වුණා කියලා දුරු කරන්න බැහැ කියනවා. ඊළඟට වචනයෙන් වලකුණා කියලා පමණක් මේක දුරු කරන්න බැහැ කියනවා. ප්‍රඥාවෙන් දැක දැකම දුරු කරන්න අවශ්‍යයි කියන එක බුදුහාඳුර කියනවා.
එහෙමයි සාරංශ. මොකද මේ වගේ ස්වභාවික තමයි ඉන්නේ. එතකොට මේ වගේ ඒක ඔස්සේ යන්නේ නැහැ. දැන් වෙන කොටම නවතිනවා. ආයි හරිම ඉක්මනට සිත නිදහස් වෙලා ඉවරලා අර බොහොම මම හැදෙන්නේ නැති. මම හැදෙන්නේ ඔන්නෝයි බොහොම සුදු ස්වභාවයකදී විතරයි සතිමත් නැහැ.
කියන
එක දැන්
අනහයි. ඒක තමයි. ඔය 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 සයිකල් එක පොඩ පොඩ ඉතින් ලිහා ගන්න තමයි අපිට තියෙන්නේ. ඉතින් අපිම තේරුම් ගන්න ඕනේ අපි කරන මෝඩ වැඩේ. අපි කරන මෝඩ වැඩ ටික තේරුම් ගන්න ගන්න තමයි ඉතින් අපි මෝඩකම් අඩු කරන්නේ. ඉතින් එහෙම නැතුව වෙන කෙනෙක් අපිට ඔය ටික ගණන්ලා පෙන්නලා දෙයි කියලා කියන්න බෑ. අපිම බොහොම අවංක පසුබිමක් තුල නිහතමානී පදනමක් මත හිටගෙන මේ හිතට මේ මෝඩකම් ටික කරන්න ඉඩ දෙදී අපි යාව හදන්න ඕනේ. තාමත් මෙයා මොනාද කරන්නේ මෝඩකම්. තාමත් මෙයා කොහෙද ගිහිල්ලා පැටලෙන්නේ. ඇයි තාමත් මෙයා ගිහිල්ලා පැටලෙන්නේ? කී කියා හරියට අර නිකන් අවුල් වෙච්ච නූල් බෝලයක් බොහොම පරිස්සමෙන් ලිහනවා වගේ වැඩක් තමයි මෙතන තියෙන්නේ.
හොඳයි. බොහොම බෑග්ලි සල්ලා.
හොඳයි. හොඳයි. පෙරවන් සම්මයි. ඒ වගේම පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ. අද ධර්මදේශනාවේදී මම අර සඳහන් කරා පොතක් ගැන අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥානන් ස්වාමීන් වහන්සේ සඳහන් කරපු නැත්නම් සම්පාදනය කරපු පොතක් ගැන. ඒ පොත මම දැන් මේ chat එකට දානවා. ඒකේ link එක අවශ්‍ය කෙනෙකුට මේක ගන්න පුළුවන්. ඒ වගේමයි මම ඒ පොත අන්තර්ගත වෙන website එකේ link එකත් මෙතෙන්ට දානවා. කැමති කෙනෙකුට ඒ වෙබ්සයිට් එකත් ගිහිල්ලා බලන්න පුළුවන්. හොඳයි. ඊළඟ ප්‍රශ්නෙට අපිට යොමු වෙන්න පුළුවන්.
අරුණ මහත්මයාට ඉදිරිපත් කරන්න පුළුවන් දහම් ගැටලුව.
පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ ඇහෙනවද?
ඔව් ඇහෙනවා. මේ අරුණ වළතුංග මහත්තයාගේ කටහඬ ඉතින් කාලෙකින් අහන්න හම්බුනේ. ඉතින් මහත්තයාට රෝගාතුර වෙලා දැන් ඉතින් මං හිතනවා දැන් ටික ටික සුවපත් වෙමින් ඉන්නවා ඇති කියලා.
මයි ස්වාමීන් වහන්සේ මේ අද ස්වාමීන් වහන්සේගේ වටිනා ධර්ම දේශනාවත් ඒ වගේම අපේ බන්දු ජීව මහත්මයා එක්ක සිද්ධ වෙච්ච සාකච්ඡාවත් අලනලා මම රෝගාතුරව දැඩි ලෙස රෝගාතුරව ඉන්නකොට වෙච්ච විපස්සනා අධ්‍යක්ීම දෙකෙන්දි සඳහන් කරන්න එක වැදගත් කියලා හිතුණා. දැන් කොවිඩ් හැදිලා රෝහල් ගත වෙලා නියතරේදා ඉන්නකොට තවත් වෙච්ච දෙයක් තමයි මගේ රුධිරේ ප්ලේට්ලට් ගාන අඩු වෙන්න පටන් ගත්තේ. ඊට පස්සේ ඒ රෝහලේ වෛද්‍යවරු ඒ වගේම සේවිකාවු නර්සස්ලා හැමදාම මගේ දේ ගන්න පටන් ගත්තා. ඒක අවශ්‍ය නිසා. ඒ වගේම එක අවස්ථාවක දැන් ඒගොල්ල ඇතුළට එනකොට පීටි එකනන මොනවල් වහගෙන ඔක්කොම එන්නේ හුඟක් වෙලාවට ඒගොල්ලම කියනවා මේ මේ ගන්න තියෙන තැනවත් අපිට හරියට තේින්නේ නැහැ කියලා. මොකද ඇස් ආවරණ දෙකකින් විතර වහගෙන තමයි තරුණ කට්ටිය උනත් එන්නේ. සමහර අවස්ථාවල තැන් වලට නැවත කටුවා ඉද සිටරු. එතකොට මේ දැනිච්ච දෙයක් තමයි ලොකු කායික වේදනා. ඉතින් ඔය සංසිද්ධිය ඇසුරු කරගන්න වෙච්ච සිද්ධිදාමයක් තමයි මම දැන් විස්තර කරන්න යන්නේ. සාමාන්‍ය ඔය වගේ වෙනකොට නිකම්ම වෙන දේ තමයි හිත ඒකෙන් පයින්නේ. ඒ කියන්නේ ඒ ලැබෙන කායික වේදනාම ප්‍රිය අවස්ථාවෙන් අපි බලනවා ෆයින්ඩ් ඒ කියන්නේ හිත ඉවත් කරගන්න. නමුත් මම කරේ දෙවෙනි අවස්ථාවේ ඉඳන් පුළුවන් තරම් සාදර දෙලා ඒ අවස්ථාවට ඇසුත් හොඳට ලං කරලා මේ කට්ට ගහන හැටි කට්ට ගහනකොට දැනෙන දේ ගැන ඒ වගේම සිලින්ඩරයට නියපෙත් පිරෙන හැටි ඒවා පොඩ්ඩක්වත් හිතේ සතුටක් බ්‍රේක් එකක් මොකක්වත් නැතුව ඒ සිදුවන සියලුම දේ ඒ විදිහටම ගත්තා. ඒ විදිහටම එක්ස්පීරියන්ස් කරා. එතකොට වෙච්ච දෙයක් තමයි දැන් චිත්තානුපස්සනාව විපස්සනාවෙනු තේරෙනවා හිතේ ගැටීම ඇති වෙන හැටි. ඒ කියන්නේ පටිඝය අර අර විශේෂයෙන්ම වේදනාව ශාරීරික වේදනාව කෙරෙහි. ඒ වගේම අර වරදිනකොට දොස්තරලට ඒ ගැන ඇති වෙන පටිඝය ඒක චිත්තානුපස්සනාවෙන් කොහොමද තේරෙන්නේ? නමුත් මෙතෙන්දී තිතාම විශේෂ දෙයක් තමයි වේදනානුපස්සනාව ඒකට එකතු වෙලා මේ විදිහට සම්පූර්ණයෙන්ම මනස විවුර්ත කරලා පැනයන් නැතුව තියෙනකොට හැකියාව ආවා හරි පුදුම විදිහට අර පටිගය හොඳටම අඳුරගෙන පටිගතත්වේ එතනින් නවත්තුනා. ඒ කියන්නේ මමෙක් හැදින්නේ ඉස්සෙල්ලා පටිගය කියන දේ විතරක් පිරිසුදුව දැකලා මට පුළුවන් වුණා ඒක නවත්තන්න. නවත්තනකොට ඊට පස්සේ මොනවත් නැති වුණා. ඒ කියන්නේ නිමිති ගන්න ස්වභාවය නැති වෙලා ගිහින් යම්කිසි ප්‍රදේශයක් ආව බොහෝම සංසිද්ධ මොනවත්ම නැති තත්ත්වයක්. ඒ ලැබිච්ච අත්දැකීම පස්සේ ඒකෙන් විවෘත වෙලා ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වයට ආවට පස්සේ මට තේරුණා මගේ යම්කිසි වෙනසක් වුණා මේක මේ එක්ස්පීරියන්ස් එක මට සුවදායක වේදනාවටත් දාන්න පුළුවන් දුක්ඛදායක වේදනාවට දාන්න පුළුවන් අදුක්කම සුඛ වේදනාවට දාන්න පුළුවන් ඕනෙම එකක සියක් නෙවෙයි මට අවශ්‍ය වෙලා ඒකට ඉතාම විවෘත වුණාට පස්සේ ඒ යම් කිසි සංසිද්ධියකට ඊට පස්සේ මට ඕනකම ඕනනම් අරක බ්‍රේක් කරලා මේ යන්න පුළුවන් කිසිම දෙයක් දෙන්නේ නැති ඒක සාමාන්‍ය ජීවිතයේදී පවා යම් කිසි ප්‍රමාණයකට දැන් දාන්න පුළුවන් කියනදී තේරුම් ගියා. ඉතින් මේ වෙච්ච සංසිද්ධිය මේ වෙච්ච එක්ස්පීරියන්ස් එක අද ධර්මදේශනාවට අනුව පොතෙන්ද මම බ්‍රේක් කරන්න පටන් ගන්න දෙවෙනි අවස්ථාවේදී නැත්නම් පළවෙනි අවස්ථාවේදී කෙනෙක් ටිකක් දැනගන්න කැමති ස්වාමීන් වහන්සේ.
ඔව් මං හිතන්නේ කරුණ මාත්‍යේ පිළිවෙලට පටන් අරන් තියෙනවා. يعني සාමාන්‍යයෙන් ඔතෙන්ද වෙන්නේ අර කිව්වා වගේ පටිගයට ලක් වෙලා පටිගයේ වහලෙක් වෙලා එහාට මෙහාට කල්පනා කර කර ඒ අපිටම දොස්තරට නර්ස්ට දෙස් දෙන එක. නමුත් එතන ඉන්න නැතුව ඊට පස්සේ ඊට මෙහාට අපි එනවා. ඊට මෙහාට එනවා කියන්නේ අපි දිගට හිතනවා වෙනුවට ද්වේෂයක් පහල කර ගන්නවා වෙනුවට ඒකට උල්පන්දම් දෙන එක වළක්ව ගන්න උත්සාහන්ත වෙනවා. හැබැයි තාමත් කේන්ති යනවා. දැන් තවත් දුරට ඔහම යනකොට තමයි අර මේ අරුණ මහත්තයා විස්තර කරා වගේ මේ ටික ටික තව තව මුලට එන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ කියන්නේ දැන් අපි විස්තර කරපු මේ මදුපිණ්ඩික සූත්‍රයෙන් අපි පියවර 3කට විස්තර කරානේ. ඒ පියවර 3ේ 3වෙනි පියවරෙන් තමයි අපිට පටන් ගන්න තියෙන්නේ. ඒ 3වෙනි පියවර කොහොමද අපි කඩාගන්නේ? වහලෙක් වෙලා දිගට හිත හිතා ඉන්න ගතිය කොහොමද අපි කඩාගන්නේ? ඉතින් ඒක කඩාගන්න මූලික වෙන්නේ සතිය දිනු කිරීම. සතිය දිනු කරන්න හිතේ සතිය අවදි වෙන්න හිත පෙන්නලා දෙනවා මේ කරන නාඩගම. හිත පෙන්නලා දෙනවා ඉක්මනටම මේ දැන් වැල්වට අරන් ගොතන හැටි. ඉතින් අපිට අපි කරනේ මෝඩකම තේරුනොත් විතරයි අපිට මේකෙන් ගැලවීමක් තියෙන්නේ. එතකොට තමයි මේ විෂම චක්‍රයෙන් මිදෙන්න අපි උත්සාහන්ත වෙන්නේ. හිතන්න අපි සක්මනකට ගිහිල්ලා අපිට තේරුණා නම් දැන් මේ හිත අතෝරක් නැතුව දුවනවා කියලා තේරුණා නම් අපි විටින් විට හෝ උත්සාහන්ත වෙනවා මේ පාදයේ ස්පර්ශයට අවස්ථා කීපයකදී හෝ හිත ගන්න. අපි නිකන් අර මහා ඝන ගල් පර්වතයකට යකුළු පහරක් එල්ල කරනවා වගේ අපි විටින් විට අපේ හිත අර විෂම චක්‍රයෙන් එළියට දානවා. ඔහොම කරන ගමන තමයි පුළුවන් වෙන්නේ වැඩි වාර ගන්නක් ඊළඟට මේ අපිට උවමනා අරමුණට හිත දාන්න. එහෙම සාර්ථක වෙන්න තමයි අර විෂම චක්‍රය දුර්වල වෙමි ගිහිල්ලා අපිට උවමනා කරන සාමකාමී මට්ටමකට හිත ගන්න පුළුවන්කමක් ඇති වෙන්නේ. ඉතින් එහෙම යනකොට තමයි තේරෙන්නේ දැන් ඔන්න පටිගයක් පහළ වෙනවා. ඔන්න දැන් ආයතිතේ නොරුස්නා ගතියක් පහළ වෙනවා. කියලා අර ඒ හිතේ පහළ වෙන යම්කිසි නොරුස්නා ගතියක් පටිගයක් ඒකේ මුල්ම යුගයේදී හඳුනගන්න පුළුවන්කමක් ලැබෙන්නේ අපි කරන අභ්‍යාසය හරහා. එක පැත්තකින් හිතේ සංවේදී බව දිනු වෙන්න අවශ්‍යයි. එක පැත්තකින් හොඳට දෙයක් දිහා සියුම්ව දකින්න පුළුවන් හැකියාව දිනු වෙන්න අවශ්‍යයි. ඒ වගේම අතීතය අනාගතය ඇතුරු කර කර වැල්වට ආරංගත පුතා ඉන්නා වෙනුවට මේ වර්තමාන මොහොතේ හොඳට අවදි සිහියෙන් ඉන්න පුළුවන් ගතිය අවශ්‍යයි. ඒතර මේ කාරණා හොඳට සකස් වෙලා එනකොට තමයි පුළුවන් වෙන්නේ යම් තැනෙකුට මුලින්ම අර තමන්ගේ හිතේ තිබිච්ච අනිශ්චිත භාවය අහිමි වෙලා හිතේ සිතුවිල්ල පහළ වෙනකොට හිත නිමිත්තක් ගන්නකොටම හරියට නිකන් ඇහැකට රොඩක් වටනවා වගේ, එහෙම නැත්නම් සුදු පාට වස්ත්‍රයකට තීන්ත බින්දුවක් වටනවා වගේ ටක් ගාලා ඒක හොඳට නොටිස් කරන්න, ඒ ටක් ගාලා ඒ වැටිච්ච තීන්ත බින්දුව හොඳට වෙන්ව හඳුනා ගන්න පුළුවන්කමක් ඇති වෙනවා. ඒ බඳු පරිසරයක ඒ වගේ අපි අපේ හිත නිරීක්ෂණය කරද්දී එයාට ලොකු දුරක් යන්න හැකියාවක් නැහැ. මේ අපි වෙන දැනුවත් බව, එහෙම නැත්නම් ඒ අපි වෙච්ච සතිමත් බව සෑහෙන ප්‍රබලයි. මොකද අපේ හිතේ දැනටමත් තිබිලා තියෙන පිරිසුදු බවක්, හිතේ දැනටමත් තිබිලා තියෙන අනිශ්චිත ස්වභාවයක්, ඒ අනිශ්චිත ස්වභාවයේ පවතින හිතේ තමයි දැන් මේ හැලහැප්පීමක් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි එයාට බොහොම පැහැදිලිව මේ සිද්ධ වෙච්ච හිතේ විපරිණාමය තේරෙන්නේ. ඒ තේරුණාට පස්සේ එහෙමනම් එයාට පුළුවන් ඒ අලුත් විපරිණාමයට පත්වෙච්ච ඒ කැළඹුණ මට්ටමේ ඉන්නේ නැතිව ඉක්මනටම ආපහු අර නොකැළඹුණ ඒ ප්‍රණීත ශාන්ත උපේක්ෂාවට එන්න. දැන් ඒකනේ අපි දැන් ඔය මීට කලින් මං හිතන්නේ වතාවකුත් අපි මතක් කරගත්තා මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඔය කාරණාව, මේ ඇහෙන් රූපයක් බලන්න ගියාම පහළ වෙන්න පුළුවන් මනාපයක්, පහළ වෙන්න පුළුවන් අමනාපයක්, පහළ වෙන්න පුළුවන් මේ දෙකේම මිශ්‍රණයක්. හැබැයි ඉතින් දැන් තමන් තේරුම් ගන්නවා මේ ඇහෙන් රූපයක් ආපාතගත වුණ හින්දා දැන් මට ආයි අර නිදහස අහිමි වුණා, අර හිතේ තිබිච්ච අනිශ්චිත භාවය අහිමි වුණා. අහිමි වෙලා මොකද වුනේ? ආයෙත් හිත ගිහිල්ලා මොකක් හරි පැටලුණා. මේ පැටලිච්ච තත්ත්වය, මේ උපාදාන වෙච්ච මට්ටම බොහොම ගොරහැඩි, බොහොම ගොරෝසුයි. මගේ හිත තිබුණේ ඊටට හරීම සරල තැනක, හිත තිබුණේ බොහොම සාවධාන තැනක, සාමකාමී ස්වභාවයක. ඇයි මම මේ පැටලිච්ච සහගත ගතිය අගේ කරමින් මෙතන ඉන්නේ? බැයිද මට අර පරණ தත්ත්වෙට හිත ගන්න කියලා? අන්න ඒ පරණ தත්ත්වයේ ඒ කලින් තිබිච්ච අනිශ්චිත ස්වභාවයේ තියෙන වටිනාකම තේරුම් ගන්න අපිට ඉක්මනටම එතෙන්ට ආපහු යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් එක්ක බුදුරජාන් වහන්සේ කියනවා ඔය විදිහට ඒ අලුතෙන් පැන නැගිච්ච මනාපයේ අමනාපයේ තියෙන ඒ ගොරහැඩි බව, රළු බව, ගොරෝසු බව දකින්න දැකලා ආපහු ඒ සරල උපේක්ෂාවට යන්න. එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ කියනවා ඒ අලුතෙන් පහළ වෙච්ච ඒ පැටලිච්ච සහගත භවයේ තියෙන ඒ සකස් වෙච්ච ආකාරය, මේ එක පැතිවලින් විතර්ක පහළ කළා අපි මේක මේ මූට්ටු කළා සකස් කරපු ආකාරය දකින්න. දැකලා ආපහු යන්නේ පරණ තත්වයට, සකස් නොකළ තත්වයට හිත දාගන්න. එහෙමත් නැත්නම් හේතුඵල ධමයක් වශයෙන් මේක ක්‍රියාත්මක වෙච්ච හැටි, චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා, මේ පියවරක් ගානේ ලස්සන්ට මේ ආපු ක්‍රියා පටිපාටිය, ඒ ක්‍රියාත්මක වෙච්ච හේතුඵල ධම යෝනිසෝමනසිකාරයෙන් දැකලා ආපහු යන්නේ පරණ හිටපු අනිශ්චිත භාවයට. කියලා ඒ විදිහට බුදුරජාන් වහන්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී එහෙම විස්තර කරලා දෙනවා. ඒ නිසා ඒ බුධාන්ද්‍රව කියන ඒ විවිධ ක්‍රම අනුගමනය කළා වඩා කැළඹිච්ච නැති, පැටලිච්ච නැති, අතිශය සරල මට්ටම ඇසුරු කිරීම තමයි ඉතින් අපේ පැත්තෙන් අපි අනුග්‍රහ කළ යුත්තේ. හොඳයි.
මම බොහොම පැහැදිලි වටිනා ප්‍රායෝගික විස්තරයක් ස්වාමීන් වහන්සේගෙන් අපිට අහන්න ලැබුණා.
සම්බන්ධවයි
ස්වාමීන් වහන්සේ කිව්වා දේශනා කළා පළවෙනි වේදනාවේ වෙනකන් එක ප්‍රත්‍ය වශයෙන් සිදුවන ක්‍රියාවලිය.
ඔව්.
හේතුඵල වගේ. එතකොට ස්වාමීන් වහන්සේ වේදනාවෙන් පස්සේ සංඥාව දැන් හේ අනිත්‍ය ස්වාමීන් සංඥාව අඳුනා ගැනීමක් සිදු වෙන්නේ සංඥාවෙන් නේද ස්වාමීන් වහන්සේ දැන් අපි වේදනාවක් දැනුණා. එතකොට දැන් තව ස්වාමීන් වහන්සේ එදා මහපොත්ිත දේශනාවේ දැනගත්තා රෙසිඩෙන්ෂල් අපේ තිබිච්ච රෙස්ට්‍රීට් දෙකේ ස්වාමීන් වහන්සේක ධර්ම දේශනාවක් කරා මහපොත්ිත සූත්‍රයේ ඒකෙදි ස්වාමීන් වහන්සේ කිව්වා බුදුරජාණන් වහන්සේගෙන් දවසක් සද්දුදු අහනවා මේ භාවනා කරන සියලු දෙනාම නිවන් අවබෝධ කරනවා කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කිව්වා ප්‍රපංච කරන අය නිවන් අවබෝධ කරන්න මට තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ප්‍රපංච කරන්නන්ට එහෙම අවබෝධ වෙන්නේ නැහැ කියලා. නිවන අවබෝධ කරන ප්‍රපංච නිවන අවබෝධ කරනවා කියන්නේ මාර්ගඵල තුනෙන් එකක් මේ සෝවාන් වෙන්න පුළුවන් සත්‍යදාගාමී අනාගම මාර්ගඵල එකක් අවබෝධ කරගන්න එක තමයි නිවන් අවබෝධය කියන්නේ මට තේරෙන විදිහ ස්වාමීන් වහන්සේ. ඉතින් එතකොට ඒ කියන්නේ දැන් සෝවාන් ඵලයක් ලැබපු කෙනෙක් පවා දැන් ප්‍රපංච කරන්නේ නැද්ද? ඒ කියන්නේ ප්‍රපංච කියන්නේ ස්වාමීන් වහන්සේ සංඥා ගන්නෙ නැද්ද? දැන් ස්වාමීන් වහන්සේ දේශනා කරපු හැටියට මට තේරුනේ වේදනාවෙන් පසුව සිදුවෙන ක්‍රියාවලිය ප්‍රපංචයක් හැටියට මට තේරුනේ ප්‍රපංචයක්. එතකොට සංඥා දැන් අපි ගහක් දැක්කට මොකද ඒ ගහ කියලා හඳුනාගන්නේ සංඥාව. එතකොට ඒක සංඥාවට ගිහින්නේ කියන්නේ ගහක් කියන රූපයක් දැක්ක හැබැයි ගහක් කියන සංඥාවක් ඇති වෙනවා. දැන් ඒක අඹ ගහක් කියලා සංඥාවක් ඇති වෙනවා. හැබැයි මම ඒක අඹකට ආස කරන්නේ නැහැ මුකුත් නැහැ. මට ඒක අඹ ගහක් කියලා නම් සංඥාවෙන් හඳුනාගන්න. ඉතින් එතකොට ඒක ප්‍රපංචයකට හවුලවද ස්වාමීන් වහන්සේ. දැන් සෝවාන් ආර්ය වංශික කෙනෙක් එහෙම දෙයක් හඳුනාගන්නේ නැද්ද?
හොඳයි. අපි හොඳයි. පොඩ්ඩක් ඒ ප්‍රශ්නෙට උත්තර දීලා ඉමු. ඔය 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 කාරණාව ඇත්තටම සාකච්ඡා කරලා තිනවා අපි අර ඉස්සරහින් ගත්ත ඉස්සෙල්ලා කතා කරපු ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ඇත්තටම පුජ්‍යලයෙන් තුන් දෙනෙක් කොහොමද මේ ඉන්ද්‍රියන් පරිහරණය කරන්නේ කියන එක ගැන සාකච්ඡා කරනවා. දැන් ඒකේ ඒකේ සාකච්ඡා කරන සාකච්ඡාවේදී ඒ සාමාන්‍යයෙන් විපස්සනාවක් වඩන කෙනෙකුට තමයි අර කියන්නේ සංකතං ඕලාරිකං පටිච්චසමුප්පන්නං කියලා අපි අර විස්තර කරපු එක්කෝ මේ හටගත්ත මනාපය අමනාපය නැත්නම් මේ මිශ්‍රණය මේක දකින්න රළු හැටියට මේකේ තියෙන ඒ රළු ගොරහැඩි භාවය දකින්න තමන් අර කලින් හිටිය අනිෂ්ඨ භාවයේ තියෙන සරල බව විස්කලංක ගතිය ශාන්ත බව තේරුම් ගන්න තේරුම් අරගෙන මේ පරණ தත්ත්වයට හිත දාගන්න කියලා ඒ අවවාද කරනවා. දැන් ඊට පස්සේ සෝවාන් වෙච්ච ආරයන් වහන්සේ කෙනෙක් පමණක් නෙමෙයි සකදාගාමි අනාගාමි වෙච්ච ආරයන් වහන්සේලාට පවා ඔය කියන මට්ටම ඇති වෙන්න පුළුවන් කියලා දෙවනි කොටසෙන් පැහැදිලි වෙනවා. ඒ කියන්නේ උන්වහන්සේලාගේ හිත පවා නැවතත් ගිහිල්ලා මඤ්ඤණා කරන්න ඉඩ තියෙනවා. ප්‍රපංච කරන්න ඉඩ තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? දැන් හැබැයි අරතරම් දඟලන්න උවමනාවක් නැහැ. මොකද මේ ආරයන් වහන්සේ කෙනෙක්ගේ මට්ටමේදී හොඳටම සාක්ෂාත් වෙලා තියෙනවා මේ කියන විදිහට බුදුරජාණන් වහන්සේ විස්තර කරන විදිහට ඒ ප්‍රපංච නොකරන මට්ටමක තියෙන ශාන්ත බව. ඒක යා බොහොම අගය කරනවා. ඒ නිප්පංච තත්වයක තියෙන මේ ශාන්ත බව, නිකලස් බව, ඒ කයි වඩ වඩා හිත පරිහරණය කළ යුත්තේ ප්‍රපංච වලින් තොරවයි හිත පැවැත්වේ යුත්තේ නිප්පංච තත්වයකයි හිත පැවැත්වේ යුත්තේ කියන එක යා හොඳටම අගය කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ එයාට සංගතං ඕලාරිකම් පටිසමුප්පන්නම් කියලා ඒ ක්‍රමවේදය වෙනුවට උන්වහන්සේ කියන්නේ අට්ඨියති හරායති jigucchati කියන පැත්තක් තමයි පෙන්ලා දෙන්නේ. එයාට කියනවා දැන් බලන්න මෙච්චරක් දැනගෙන මේ තරම් මේ හිතට කියලා දීලා මේ තරම් තේරිලා හරියට නිකන් අර කූඩැල්ලව කොට්ටේ උඩින් තිබ්බම ඌ ආයෙත් ගිහලා මඩගොඩට යනවා වගේ මේ හිත යන්නේම මඩගොඩටනේ ආයිත් ඥානේ මඩගොඩට මේ හොදලා ගැට අරගත්ත විතරයි ආයෙත් ගිහිල්ලා මඩ ඇල්ලුවානේ කියලා අර අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවෙක් දිහා බලනවා වගේ බලන්න කියලා කියනවා. මොකද ඒ බලන බැල්ම උනත් ප්‍රමාණවත් ආයෙමත් හිත ගැට එන්න. මොකද දැන් හිතට තේරුම් කරලා දීලා තිනවා මේ තාත් නැවත නැවත මේක පුහුණු කරලා තිනවා ඒ තාමත් හිත ගිහිල්ලා අර පරණ මඩ වලටම පයින්. ඉතින් එතකොට තියෙන්නේ හරි අර මේ ඒ හිත කරන වැඩේ ගැන බුදුහාඳුරෝ කියන්නේ අට්ඨියති හරායචි ජිගුච්ඡති කලකිරීමක් ඇති කර ගන්නවා. මේවා තාමත් යනවනේ මඩ වලට ආයි දීලා අසුචි අල්ලනවනේ කියලා අන්න ඒ වගේ ජුගුප්සාවක් හිතේ ඇති කර ගන්නවා. ඒබඳු ජුගුප්සාවකින් ඒබඳු අර මේ හිත කරන නොහොමිනා වැඩේ ගැන එක්තරාන්දමකින් අප්‍රසාදයකින් ඒ දිහා බලන්න කියලා කියනවා. එතකොට ඒක ප්‍රමාණවත් කියලා කියනවා එයාට නැවතත් ගෙදෙට්ට එන්න. ඉතින් ඒක නිකන් හරියට අර අපි හිතන්න පුංචි දරුවෙක්ව හික්මවනකොට මේ දරුවා කියන දේ අහන්නේ නැත්තම් සමහරවිට ඉතින් මුල් කාලෙදී මේ ඉරටුවක් පාවිච්චි කරන්න වෙනවා නැත්නම් වේවැලක් පාවිච්චි කරන්න වෙනවා මේ දරුවාගේ කන මිරි කන්න වෙනවා බනින්න සිද්ධ වෙනවා. මොකද ඒ දරුවාට තාම තේරෙන්නේ නැහැ. එයාට යම්සි දඬුවමක් සමහරට කරන්න වෙනවා. අපි හිතමු එයාව දැන් සෑහෙන්න අපි හික්මවලා තියෙනවා. මේ දරුවා දැන් කියන දේ අහනවා. එයා දැන් හික්මලා තියෙනවා. ඒත් හැබැයි හිතන්න ඉඳලා හිටලා මෙයා ආයිත් නරක වැඩක් කරන්න යනකොට දැන් ආයිත් වේවැල ගන්නවත් කණමිරි කන්නවත් පාරක් ගහන්නවත් යනවා වෙනුවට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නිකන් රවලා බලනවා. ආයිත් ඔන්න යනවද කියලා නිකන් තරවටු කරනවා. අන්න ඒ රවලා බලන එක තරවටු කරන එක ළමයා දිහා නිකන් අර තමන් බලන් ඉන්නවා කියලා හඟවන එක ප්‍රමාණවත් වෙනවා ඒ දරුවව වරදින් බුදව ගන්න. ඔන්න ඒ වගේ දෙවනි මට්ටමක් තමයි බුදුරජාණන් වහන්සේ ආර්යයන් වහන්සේලාට පෙන්ලා දෙන්නේ ඒ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයෙන්. ඒ නිසා දැන් මේ අහපු ප්‍රශ්නයට උත්තරයක් වශයෙන් දෙනවා නම් අපිට කියන්න වෙන්නේ ආර්ය භූමියටපත් උනත් මේ මට්ටම් තුනම යම් යම් අවස්ථාවන් වලදී සිද්ධ වෙන්න පුළුවන්. රහතන් වහන්සේ කෙනෙක් ගැන විතරයි කියන්න වෙන්නේ මේ අවස්ථාවන් තුනෙන් මම දන්නේ ඒක මම රහත් වෙලා නැති හින්දා මට හරියටම කියන්න බෑ. මාත් මේ අනුමාන වශයෙන් කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්ලා දෙන අනිකුත් සූත්‍රත් එක්ක. ඉතින් අර කියන්න වෙන්නේ අර අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති කියන මට්ටමක් පහළ වෙන්න විදිහක් නැහැ කියලා තමයි කියන්න වෙන්නේ. يعني අර ඒ අරමුණ තුළ සතුටු වෙමි කාලය ගත කිරීමක් ඒක කියාපෑමක් ඒ තුළට රිංගා ගැනීමක් සිද්ධ වෙන්න බෑ කියලා තමයි කියන්න වෙන්නේ.
ස්වාමීන් වහන්සේ මගේ තිබෙන මගේ එක්ස්පීරියන්ස් එක ඒක මට කියන්න. මේ දැන් මට මමත් ගොඩාක් අනිශ්චිතව සිතවසේ ගෙවන්න උත්සාහ දරනවා.
හරි.
සමහර වෙලාවක ස්වාමීන් වහන්සේ දැන් යම් දෙයක් දැක්කහම සිද්ධියක් කියන සිද්ධියක් දැක්කහම මට තියෙනවා ඒ සිද්ධිය දැක්කහම එක පාරට මේ මගේ අතීතයේ මොකක්ද ඒකට සම්බන්ධක එනවා ඒක සෙනිකව සිද්ධ වෙන දෙයක්. ඒක දැක්ක ගමන් මේ අතීතේ එනවා ඇවිල්ල ඒක හැබැයි මම ඉතින්ම ඒක අතාරිනවා ඒ වෙලාවේ මම ඉතින් එහාට ඒක ප්‍රපංච කරන්න යන්නේ නැහැ. ඒ එහෙම මතක් වීම ස්වාමීන් වහන්සේ මේ ඒක අපිට කර්ම සකස් වෙන්න ඒක මතක් වීම කර්ම සකස් වෙන්න හේතු වෙනවද
නෑ එහෙම කියන්න බෑ නෑ එහෙම කියන්න බෑ මෙතෙන්දී අපි චේතනාපූර්වක නෙමෙයිනේ මේක මතක් කළේ. දැන් කර්මයක් සිද්ධ වෙන නම් බුදුහාඳුරෝ පෙන්නන අනිවාර්ය අංගයක් තමයි අපි කෙනෙක් පුඤ්ජලයක වෙලා කෙනෙක් පුඤ්ජලයක හදාගෙන චේතනාපූර්වකව අපි මෙදිහත් වෙන්න. දැන් මේ මට්ටම ඇවිල්ලා නිකං අර කිසිම ඒබන්දු මෙදිහත් වීමකින් තොරව දැක්ක පමණින් ඔන්න මොකද්දෝ ට්‍රිගර් වීමක් වුණා. දැක්ක පමණින් ඔන්න තව මතකයක් අවදි වුණා. දැන් ඔතන චේතනාපූර්වක මෙදිහත් වීමක් දෙවනි පියවරේදී වෙන්න පුළුවන්. ඊට පස්සේ අරම මතක් වුණාට පස්සේ ඔන්න අපි අත දානවා. මේ අහවලානේ මේ මතක් උනේ අරකනේ උනේ මේකනේ උනේ අතීතේදී මෙහෙමනේ උනේ අනාගතේදී මෙහෙමනේ වෙන්නේ කියලා ඊට පස්සේ ඔන්න අපි අත දාන්න ගත්තොත් ඊට පස්සේ නම් ඔන්න චේතනාව පහළ වෙනවා. එතකොට කර්මයක් සකස් වෙන්න පුළුවන්.
හොඳයි.
හොඳයි. පෙරවන් සම්. හොඳයි.
ඊළඟට
ඊළඟ දහම් ගැටලුව පාලිත සිරිවර්ධන මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
ගරුසවයන් වහන්සේ නවසර කිසි ප්‍රශ්නයක් සක්මන් භාවනාව සිදු කරනකොට මම කයන් බලමින් තමයි සක්මන් භාවනාව සිදු කරන්නේ. කයන් පස්සේ විශ්ති කියලා. එතකොට අර මට විශේෂයෙන් පටවි ධාතුවත් තේජෝ ධාතුවත් තමයි වැඩිපුරම පේන්නේ. ඒක ඊට පස්සේ ඒක ෆ්ලක්ස් එකට යනවා ස්වාමීන් වහන්සේ කියලා වගේම ධාතුව ෆ්ලක්ස් එකට යනවා. එතකොට ස්වාමීන් වහන්සේ අපිට කියලා දීලා තියෙනවා මේ සමතානෙදී තව ඉදිරිය යන්නේ කියලා. එකමද නැත්නම් අර ස්වාමීන් වහන්සේ බණදි වදාශනාදි කිව්වා අර කටුකුරුණ ඥානවත් කරු කටුකුරුණ ඥානන්ත ස්වාමීන් වහන්සේ කිව්වා කියලා සැටල් මේ ගිහිල්ලා අලුත් ගෙදරකට අලුත් ගෙදරට නගලා මේ අලුත් ගෙදරලා ඉන්න වාගේ දෙයක් ඉතින් මට තුනේ මොකද්ද මේ ඉහළ මට්ටමේ සිද්ධ වෙන්නේ අපි මේ ප්‍රඥාවෙන් මේ ලොකු ලෙවල් එකක් ඉන්නේ මේ කියලා මම නම් හිතනවා මේක නිකන් මනෝ කස්ත නැතුව නැතුව
හොඳයි. දැන් ඇත්තටම දැන් අපි එක එක මට්ටම් වලින් තමයි තේරුම් ගන්න තියෙන්නේ. දැන් ඕක විපස්සනාවෙන් කතා කරනවා නම් අපි මුලදී ඒ අරමුණේ විස්තර දැන ගැනීම තුලින් සති සම්පජඤ්ඤය දිනු කළා පෞද්ගලික ලක්ෂණ තේරුම් ගනිමින් කාලය ගත කරනවා. ඒක අපි තුමු ධාතු මනසිකාරයක එක මට්ටමක්. ඒක තව තව වර්ධනය වී යනකොට ඒ වගේ තියෙන පොදු ලක්ෂණ මතුවෙන්න ගන්නවා. ඒවා බොහොම ඉක්මනට ඇති වෙලා නැති වෙලා යන හැටි. ඊට පස්සේ මෙතන එක්කෙනෙක් නෙමෙයි මෙතන group එකක් සමූහයක් තියෙන හැටි. ඊට පස්සේ මේවා නිරන්තරයෙන්ම මේ ඇතිවීම නැතිවීම ස්වභාවයට ලක් වෙන හැටි. ඒ බඳු ඇතිවීම නැතිවීම ස්වභාවයකින් නිරන්තරයෙන් පෙළෙන හැටි. මේක අපේ පාලනයෙන් තොර හැටි. එතන තව විපස්සනා මට්ටමකින් අපි මේක හඳුන ගන්නවා. යථා ස්වභාවයක්, යථාභූත ඥාන දර්ශනයක් දිනු කර ගන්නවා. දැන් මේකත් තව දුරටත් එහාට යනකොට තමයි දැන් මේ මහත්යා විස්තර කරපු ඔන්න ඔය ගොජයක් කියන එක නැත්තම් ඔය ෆ්ලක්ස් එකක් කියන එක මට්ටම අපි තේරුම් ගන්නේ. දැන් නිකන් ඔක්කොම කලවම් වෙලා. මේවා දැන් වෙන්වෙන් වශයෙන් දැක ගන්න බෑ. මේක පටවිය, මේක තේජෝය, මේක ආපෝය කියලා එහෙම දැක ගන්න බෑ. ඒ ඔක්කොම නිකන් එකම රිත්තක් බවට පත් වෙලා. එකම මේ සමූහයක් බවට පත් වෙලා මේකේ රස මැකිලා ගිහිල්ලා. මෙතන නිකන් විරංජනයකට ලක් වෙලා. පාට මැකිලා ගිහිල්ලා විවර්ණ වෙලා. ඒකත් තව මට්ටමක්. අපි සාමාන්‍යයෙන් කියන්නේ දැන් හිතේ තියෙන නිබ්බිදාව. මේ ගැන කිසිම ආසාවක් නැහැ. හිත නිකන් නිර්වින්දණයට ලක් වෙලා තියෙනවා. ඒතර මේ தත්ත්වය තුලත් අපි දිගට කරගෙන යනවා. හැබැයි මේ தත්ත්වය තුල හිත වාසය කරන්න වෙනවා. හිතේ නැහැ කිසි රසයක්, හිතේ නැහැ කිසි ඔදවැඩිච්ච ගතියක්. සමානල භාවනා කරන්න කියලා ලොකු උමනාවක් නැහැ. හැබැයි ඉතින් අර තමන් කරගෙන ගිය ඒ කාලසටහන කඩා ගන්න නැතිව දිගට කරගෙන යනවා. ඕක තව තව වෙන්න වෙන්න තමයි ඊට පස්සේ ඒ ස්වභාවයෙන්නුත් හිත අයින් වෙලා හිත නිකන් විවේක වෙන්න පටන් ගන්නවා. මේ දකින දේ තුල කිසි සාරයක් නැහැ. මේක තුල තව තව රැඳීමෙන් කිසි ප්‍රයෝජනයක් නැහැ. මේ ගැන බලාපොරොත්තු තැබීමෙන් හිතට කිසි වාසියක් නැහැ කියලා තමයි හිත මේක අතහැරලා දාන්නේ. ඒතොර හිත අතහැරලා දානකම් අපි මේක පෙන්න ඉන්න වෙනවා. අපි නිකන් බලෙන් අතහරින්න බෑ. අපි නිකන් එයාට තරවටු කරලා අතහරින්න බෑ. ඒ වෙනුවට තව දුරටත් එයාට මේ එයා අත්දකින අත්දැකීමේ තියෙන නිස්සාරත්වය වැටහෙන්න අවස්ථාව සලස්සලා දෙන්නයි තියෙන්නේ. එයාට මේ අවස්ථාව සලස්වා දීමේ යුතුයකම තමයි අපේ පැත්තෙන් කරන්න තියෙන්නේ. ඊට පස්සේ එයාම කැමැති වෙලාවක අතහරීවි කියලා තමයි කියන්න වෙන්නේ. අනේ මන්ද එහෙම දැන් ඔක වෙලා තියෙන්නේ අපිට එක පාටම මේක මේ බොහොම අඩු මට්ටමක් කියන්නත් බෑ. මොකද අපි ආපු යම්සි ප්‍රතිපදාවක් තියෙනවානේ මුලදී අර වගේ නාම රූප වෙන් කරලා දැන ගැනීමක්. ඉතින් මම මේ ටිකක් අර තාක්ෂණික වචන පාවිච්චි කළා මේ විස්තර කරන්නේ. මුලදී නිකන් නාම රූප පරිච්ඡේදයක් වශයෙන් මෙතන තියෙන්නේ රූප ධර්මතා රසක්. ඊට පස්සේ මෙතන ඒව හඳුනා ගන්නා නාම ධර්ම ස්වභාවයක් තියෙනවා කියලා අපි අර තිබිච්ච සත්වෘජ්ජල සංඥාවෙන් අයින් වෙලා මෙතන හුදෙක් නාම රූප ස්වභාවයක් තියෙන්නේ කියලා හඳුනා ගැනීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ ඒක තවදුරටත් එහාට ගිහිල්ලා මෙතන තියෙන හේතුඵල ධම පොඩ්ඩක් තේරුම් ගන්න, මෙතන සත්පුද්ගල භාවයක් නැති බව තේරුම් ගන්න, මෙතන තියෙන අනිත්‍ය ලක්ෂණයක් කියලා තේරුම් ගන්න අර යථාභූත ඥාන දර්ශන මට්ටමකට ඔන්න ඊළඟට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ නිබ්බිදා ඥාන මට්ටමකට පොඩ්ඩක් කිට්ටු කරලා තියෙනවා. ඒගෙනුත් නැත්නම් ඊටත් ඒත් එක්කම තමයි ආදීනව අනුපස්සනා කියලා මේ ආදීනව තේරුම් ගන්නා මට්ටමක් එහෙම කතා කරන්නේ. ඒතරේ නිබ්බිදාව ආදීනව තේරුම් ගැනීම ඕව හරහා ගියාට පස්සේ තමයි ඊළඟට අපි කියමු අපේ හිත ඕවෙන් අතහැරලා ඕවා අතහැරලා දාලා හිත විවේක වෙන්න නැත්නම් නිදහස් වෙන්න ප්‍රයත්නයක් දරන්න. මුංචිතු කම්මිතා කියන එකෙන් පෙන්නනවා මිදීමේ කැමැත්තක් හිතේ ඇති වෙන්නේ. මේක ඇති වැඩක් නැහැ, මේක ඉඳලා තේරුමක් නැහැ කියලා එයා මිදෙන්න උත්සාහත් වෙනවා. ඒ වගේ ඉතින් අර පෙන්නලා තියෙනවා ඉතින් එක එක මට්ටම් වලින් අපිට තියෙන්නේ ඕවා ගැන හිතලා මේ ඉන්නේ කොතනද කියලා හැමම ලොකු තක්සේරුවක් ගන්න වෙනුවට දිනපතා වැඩේ කරන්නයි තියෙන්නේ. එතකොට අපි මේ අවශ්‍ය කරන හේතු ටික සම්පාදනය කරනවා. හේතු ටික සම්පාදනය වීම හරහා අවශ්‍ය කරන දේ සිද්ධ වේවි කියන විශ්වාසය ඒ ශ්‍රද්ධාව තියාගෙන දිගට කරගෙන යන්නයි තියෙන්නේ.
හොඳයි
හොඳයි තෙරුවන් සරණයි. මම උත්තර දීලා ඉන්නම්. ඒක නිවැරදි. ඒ කියන්නේ දැන් මෑණියන්ට ඔය තව තව ඔය ලක්ෂණ පුළුවන් තරම් තේරුම් ගන්න උත්සාහන්ත වෙන්න. ඔතන තමයි අපි සම්පජඤ්ඤය දියුණු කරන්නේ, අරමුණක් දිහා විස්තර බලන්න උත්සාහවත් කරන්නේ. ඒ වගේම අලුතෙන් තව තව යමක් තේරුම් ගන්න උත්සාහත් වෙන්නේ ඔය හරියට තමයි. ඒ නිසා ඒ උත්සාහය, ඒ උනන්දුව, ඒ කුතුහලය තමයි වර්ධනය කරගෙන දිගට පවත්වමින් අලුතෙන් යමක් ඉගෙන ගනිමින් යන්න තියෙන්නේ. ඒ නිසා මේ අලුතෙන් දේවල් වැටහෙනවා කියන එක මේ හොඳ සුබ ලකුණක් කියලා හිතාගෙන ඉස්සරහට යන්නයි තියෙන්නේ.
හොඳයි, තේරුවන් සරණයි. ඒක තමයි Thank you. තමයි සත්කලා වගේ අරම කලවමිලා වගේ සතිය තමයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න ගැටෙන්නේ. දෙවියන්ට හිතාගන්න බැරි විදිහටම තියෙන්නේ. ඒත් මම වෙනවා කියලා පරණ ස්වාමීන් වහන්සේ. ඒක තමයි හරිද කියලා දැනගන්න
උත්සාහ කරනවා. ඔව් මට හිතනවා නිවැරදි කියලා. මොකද ඒ කියන්නේ දැන් වේදනාවේ විවිධ ස්වභාව තියෙනවා. අපිට එක ස්වභාවයක් කියලා කියන්න බෑ. يعني විවිධ අන්දමින් එයා හැසිරෙනවා. ඒතර මේ හැසිරීම අපේ පාලණයෙන් තොරයි. අර මෑණියෝ විස්තර කරද්දී ඒක තමයි තේරුම් ගන්න තියෙන්නේ. දැන් අපි හිතනවා මෙයා මේ විදිහට හැසිරෙයි, මේ විදිහට තමයි පොතේ කියලා තියෙන්නේ. මේ ආකාරයෙන් තමයි මෙයා හැසිරෙන්න ඕනේ කියලා වගේ නිකන් හැඟුමක් අපි ගාව තියෙනවා. නමුත් අපි ඇත්ත වශයෙන් බලනකොට තේරෙනවා නෑ එහෙම නෙවෙයි මෙහෙමත් ඇතිරෙනවා මෙහෙමත් ඇතිරෙනවා යා මේ විදිහටත් වෙනවා අර විදිහටත් වෙනවා කියලා ඒ අර අපි තේරුම් ගන්න තිබිච්ච රටාවෙන් බාහිර ඒ අපේ හිතේ තිබිච්ච රාමුවෙන් පිට මෙයා හැසිරෙන හැටි දැන් යා අපිට තේරෙන්න ගන්න. එතකොට තමයි තේරෙන්නේ මෙයා කිසිසේත් මේ මං කියන දේක් අහන්නේ නෑ මට ඕන විදිහට නෙමෙයි යා හැසිරෙන්නේ. මෙයා මගේ පාලනයෙන් තොරයි. එයා එයාටම ආවේනික රටාවක නැත්නම් එයාටම ආවේනික හේතු පලදහම කියා ක්‍රියාත්මක වෙන්නේ කියලා වගේ පොඩ පොඩ අපි තුල අවබෝධයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය අවබෝධයයි ඇත්තම වටින්නේ. ඒ අවබෝධය එන්න නම් අපි වඩ වඩා එයාට බොහොම නිදහසේ හැසිරෙන්න ඉඩ දීලා තමයි මේ දිහා බලන්න තියෙන්නේ. ඒ නිසා දැන් මේ කරපු විස්තරයට අනුව ඒ බඳු තත්ත්වයක් පෙන්නුම් කරනවා. එයා එතන පහළ වෙනවා, මෙතන පහළ වෙනවා, කැඩෙනවා, බිඳෙනවා, වෙනස් වෙනවා. ලොකු කතන්දර වඩක් තියෙනවා. ඒ නිසා ඒකේ වැරදක් නැහැ. ඒක නැවත නැවත හිතට පෙන්ලා දෙන්න එක තමයි වැදගත් වෙන්නේ.
තමයි ස්වාමීන් වහන්සේ එතකොට අර කුස්ම කිරවලට නයි හදා ගන්න
ඕනේ නැහැ නෑ 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 අවශ්‍ය නැහැ අවශ්‍ය නැහැ. එහෙම අපිට උමනා විදිහට මේ හුස්ම වැටෙන රටාව සකස් කළ යුතුයි කියලා දෙයක් නැහැ. අපිට තියෙන්නේ එයාට කැමති රටාවට වෙන්න ඉඩ දෙන්නයි කියන්නේ.
හොඳයි
ස්වාමීන්
වහන්සේ. තෙරුවන් සරණයි.
හොඳයි. තෙරුවන් සරණයි.
ඊළඟට අහම් ගැටළුව කොලසිරිත ඉදිරිපත් කරන්න පුළුවන්.
ගෞරව ස්වාමීන් වහන්සේ අද දින කරපු දේශනාවේ මුදුපින්දික සූත්‍රය අසු කරගෙන කතුගුරුන්දී නානන්ද ස්වාමීන් වහන්සේ මම හිතන්නේ පෙරදිග විශ්වවිද්‍යාලයේ ඉන්නකොට ඊපු ආචාර්ය උපාධියදීමු නිබන්ධය තමයි කන්සෙප්ට්ස් ඇන්ඩ් රියැලිටි. එතකොට ඒකේ සිංහල අනුවාදය තමයි ඔබ වහන්සේ එවුවේ. දැන් ඒකේ සඳහන් වෙන ප්‍රපංච සංඥා සංකත ප්‍රපංච කියන එක සංස්කෘත භාෂාවෙන් මම හිතන්නේ ප්‍රපංච කියලා තමයි මම හිතන්නේ ඒක සඳහන් වෙන්නේ. එතකොට ඒකේ සඳහන් වෙන මේ ප්‍රපංච කියන එකට අටුවාචාරී කියනවා ප්‍රමාදය කියලා. නමුත් කටුකුරුන්දී ස්වාමීන් වහන්සේ ඒ ගැන එතරම්ම සතුටු වීමක් නෑ කියලා තමයි උන්වහන්සේගේ ඒ නිබන්ධය කියවුවාම මට කැමති උන්වහන්සේ ඒ ගැන යමක් කියන්න.
හොඳයි. ඇත්තරම මේ අපි තව ටිකක් දැන් අද මේ පටන් ගත්ත දවසේ හින්දා මම හුඟක් ප්‍රපංච ගැන විස්තර කරන්න ගියේ නැහැ. යම් පමණකට මේ මදුපිණ්ඩික සූත්‍රය ආශ්‍රයෙන් අපි විස්තර කරා. ඉතින් අපි ඒ කටුකුරුණ සායන වහන්සේගේ ඒ වටිනා ග්‍රන්ථයත් සූත්‍ර දේශනාවනුත් මේ අනුසාරයෙන් අපි තව ටිකක් ප්‍රපංච ගැන කතා කරන්න උත්සාහන්ත වෙමු. ඉතින් අර ප්‍රමාද වීමක් මෙතන වෙනවා අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ අටුවාචාර්යින් වහන්සේ කියනවා වගේ අපි අර වගේ වටවලල්ලේ යමින් හිතට වහල් වෙලා හිතේ නිකන් මේ අතකොළුවක් බවට පත් වෙලා ඉඳීම තුළ අපි ගාව තියෙන්නේ අනිවාර්යයෙන්ම ප්‍රමාදයක්. ප්‍රමාදයට වැටීමක්. එතන සතිමත් බවක් ඇත්තේ නැහැ. දැන් අප්‍රමාදී බවක් තමයි ඇත්තටම අපි මේ ප්‍රපංචය අවබෝධ කරගෙන ප්‍රපංච කරන්නේ නැතිව පුළුවන් තරම් යෝනිසෝ මනසිකාරයකින් අර මුලට එන ගතිය තමයි යෝනිසෝ මනසිකාරයක් අප්‍රමාදී වීමක් කියලා කියන්න වෙන්නේ. ඒ නිසා හැබැයි ඉතින් ප්‍රපංචය කියලා කියන්නේ ප්‍රමාද වීමක් කියලා කියන ඒ කාරණාව ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඊට වඩා හරිම ගැඹුරු අර්ථයක් මේ වචනේ තුල තියෙනවා. ඊට වඩා බොහොම ගැඹුරු ක්‍රියාදාමයක් මේ තුල විස්තර කෙරෙනවා. ඒ නිසා අපි ප්‍රපංචයක් කියලා කියන්නේ ප්‍රමාදයක් කියලා ඒක ලඝු කොට සුළු කොට තකීම සාධාරණ නැහැ. ඒ නිසා ඒ පැත්තෙන් කටුකුරු සානාසයට එකඟ වෙන්න පුළුවන්. ප්‍රපංච සංඥා සංඛා කියන එක උන්වහන්සේ බොහොම විස්තර විභාග සහිතව සාකච්ඡා කරලා තිනවා. ඉතින් අපි බලමු ඉස්සරහදී තව ටිකක් ගැඹුරට ගිහිල්ලා ඒ කරපු විස්තර විභාග තේරුම් ගන්න, ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනෙකුත් දේශනා වලිනුත් ඒ සඳහා යම්කිසි එළියක් ලබා ගන්න අපි උත්සාහන්ත වෙමු.
අවසරයි, මගේ භාවනාව ගැනත් මම ප්‍රශ්නයක් වහන්සේගෙන් අහන්න අවසරයි. මම ප්‍රධාන කිරුවා මේ වැඩිපුරම කිරුවේ ආනාපාන සතිය කියලා. නමුත් ඉතින්දී ඊට පස්සේ අර චිත්තානුපස්සනාවට ගියා කියලා. නමුත් වහන්සේ ප්‍රධාන කිරුවා ඊට ඉස්සෙල්ලා තව ටිකක් සක්මන් භාවනාව කරන්න කියලා. ප්‍රථම සක්මන් භාවනාවක් කරලා තිබුණේ නැහැ. දැන් මම සක්මන් භාවනාව විනාඩි 10ක් 15ක් විතර වගේ යෙදෙනවා. ඊට පස්සේ පරියන්කයට ආවම පැයක් පමණ කාලයක් කෙරුවා. නමුත් දැන් අන්තිම විනාඩි 15 20 ඇතුළත ඉතාම තරුණ විදිහට වේදනාව දැනෙනවා. දකුණු දණයිසේ දකුණු යටිපතුලේ අද්දිවලක්. නමුත් මම ඒක තුන්හතර පාරක්ම මේ වේදනාව දිහා බල බල ඊට පස්සේ වෙනත් කෙරෙහි ඒවත් විශ්ලේෂණය කරමින් ඉන්නවා. එසේ හෝ වේදනාව මං දැනේගේ උපරිමයට ආවහම මට තවත් ඒක දරාගන්න බැරි නිසා පරියන්කින් ඉවත් වෙනවා. ඉතින් මේක ගැන ඔබ වහන්සේගෙන් තවත් ගමක් බලාපොරොත්තු වෙනවා. ඔබ වහන්සේ සන්න විදියට
මට හිතන විදිහට නම් ඉතින් ඒ කියන්නේ අපි එක්තරා අන්දමකින් මේ ගමනේදී කයත් මනසත් යම්කිසි සමබරතාවයක තමයි තියාගෙන යන්න තියෙන්නේ. ඒ නිසා ඇත්තම වෙලාවට අපිට තේරෙනවා නම් දැන් නම් මේ කය සහයෝගයක් දක්වන්නේ නැහැ. උත්සාහ කරලා බලන්න පුළුවන් ඒ වගේ මට්ටමේදී පොඩ්ඩක් ඉරියව්ව වෙනස් කරලා. දැන් අපි ඉරියව්ව වෙනස් කරන්නේ නැතුව දත්මිති කාගෙන ඒ විදිහටම ඉරියව්ව තියාගෙන යන්න ගියොත් ඒ කයෙන් සහයෝගයක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට වෙන්නේ අන්තිමට හිත තද වෙලා ඔළුව බර වෙලා ඔළුව කැක්කොම් ඇවිල්ලා අන්දිපත්‍ර දාව හැදිලා දවස් ගාණක් භවනා කරගන්න බැරි තත්ත්වයට පත් වෙන එක තමයි වෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් කයත් නලවගෙන කයත් මේ සාමාන්‍ය කරන ෂේප් එකේ තියාගෙන තමයි මේ ගමන යන්න වෙන්නේ. ඒ නිසා අපි පොඩ්ඩක් අර කයෙන් දෙන සහයෝගය ගැන පොඩ්ඩක් සලකන්න වෙනවා. ඉතින් සමහර වෙලාවට අපි බොහොම වීර ආසනයක නම් ඉන්නේ. එහෙම නැත්නම් මේ කයට දරා ගන්න බැරි තරම් රළු ආසනයක් නම් අපි දරන්නේ. එතකොටත් ඉතින් මේක හරියන්නේ නැහැ. ඒ නිසා පොඩ්ඩක් ඒ නිසා මහත්තයා බලන්න වාඩිලා ඉන්න ඉරියව්ව මොන වගේද කියලා. වාඩි වුණාම තමන් එරමිනිය ගොතාගෙන කය ඍජුව තියාගෙන ඉන්නවද, එහෙම නැත්නම් පුටුවක් උඩ වාඩිලා බොහොම සැහැල්ලුවෙන් ඉන්නවද කියන එක ගැන සැලකිලිමත් වෙන්න. අපි සමහර වෙලාවට ප්‍රශස්තම මට්ටමේ ඉරියව්ව පාවිච්චි කරන්න ගියාම සමහරවිට අපිට ඒක හුරු නැත්තම් කයෙන් ඒ තරම් සහයෝගයක් ලැබෙන්නේ නැහැ. එතකොට ඉතින් හිත විසිරෙනවා, හිත ඔළුව තද වෙනවා, ඔළුව කැක්කුම් වෙනවා වගේ ප්‍රශ්න ඇති වෙනවා. එතකොට ඉතින් අපිට තියෙන්නේ පොඩ්ඩක් ඉරියව්ව ලිහිල් කරලා කයටත් පොඩ්ඩක් පහසු ඉරියව්වක් දීලා වැඩේ කරන්න තමයි තියෙන්නේ.
ඔබවන් සිද්ධාන්ත රූපරදී මම අර කුෂන් එකේ තමයි බිම වාඩි වෙලා ඉන්නේ. මගේ අර පිටේ ජීවන වේදනාව මග හරිවට නිතරම විද්‍යට හේත් වෙලා තමයි මම ඉන්නේ. එතකොට අර වේදනාව ආවහම ඔබන්සිකින් පරිදි මම පරියන්කෙන් ඒ කියන්නේ එරමිණියක උතාගෙන ඉන්නේ ඉවත් වෙලා කකුල් දෙක බලයෙන් නවාගෙන ආපහු තව විනාඩි 5ක් 10ක් විතර කරන. එතකොට මට අර කිවිච්ච දුක් වේදනාව ගැන මම හිතනවා දැන් මට දුක වේදනාවක් තේද දැන් කියන්නේ කියලා ඒක ගැන හිතලා ඊට පස්සේ පදිය ඒ භාවනාවෙන් ඉවත් වෙනවා. මේක ගැන
ඒක වැරද්දක් නැහැ. මාතර තියෙන්නේ ඒ දැනට පහළලා තියෙන දුක් වේදනාව දිහා බලාගෙන ඉරියව්ව වෙනස් කරනවා. එතකොට ඒ දුක් වේදනාව සැප වේදනාවකට මාරු වෙන හැටිත් දකිනවා. එතකොට ඉතින් ඇත්තටම අපි සතියෙන් තමයි මුළු කාලය ගත කරලා තියෙන්නේ. මොකක්වත් සතියට හානියක් වෙලා නැහැ. සතියේට හම්බ වෙච්ච අරමුණු වල වෙනස්කම් ටික දකිමින් අපි වාසය කරලා තියෙනවා. එතකොට කිසිම අලාභයක් අපිට වෙලා නැහැ. විවිධාකාර අරමුණු දකිමින් තමයි අපි වාසය කරලා තියෙන්නේ. කාය අනුපස්සනාවේ ඉඳලා වේදනා අනුපස්සනාවට ඕනනම් මාරුණා කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ ආයෙත් ඉතින් කායන පසනාවට එන්නත් පුළුවන්. ඒ නිසා කිසි වැරද්දක් නැහැ ඔය කරලා තියෙන ක්‍රමය.
වාන්සියට පුළුවන්.
හොඳයි. හොඳයි අද අපිට දැන් පැය දෙකකට ආසන්න වුණා. ඔන්න අපි තව එක ප්‍රශ්නයකට ඉඩ දීලා අවසන් කරන්න පුළුවන්.
ඊළඟ පැණි ආරන්ද යානන්ට අවස්ථාවක් දෙනවා. ඔබගේ දහම් ගැටළු ඉදිරිපත් කරන්න.
අවසන් වන
මාංශ
මම එක සම්මහන්දක් දැක්කා. දැනේ පිපොළෝ ගාක මල්ලත්ත දැකලා සිතාක බුද්ධයාන වහන්සේ දේතරලා ඒකත් ඒ මන්ද ඒකේදීම සෑත්කත් පෝගා කරලා කල්ප අනුවතරක් සිතිය බුදුන් නැහැ කියලා ඒක බුද්ධ පූජා නිපාගක් කරන තමයි යොන්සුක පූජක තේරා ප්‍රදානය කියන එක අපි කුත්තකනිකාය ආපදාන පාදී හැකින කියලා තුනේ තමයි මම මේ ඉන්ටර්නෙට් එකේ හොයාගන්න බැලුවා ඒක හොයාගන්න බැරි වුණා වාසට වෙලා තියෙනවා නම් හරි නැත්තම් ඉන්නක වතාව යාදී ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරනවා
හොඳයි
ආරාධනා කරනවා
හොඳයි බලමු මම මේ උත්සාහ කරලා බලන්නම් තේරා ප්‍රදානවල තියෙන්න පුළුවන් මහත්තයා පුළුවන් නම් ඔය කවුද අපේ ක්‍රිෂාන්ති මාර්ගයෙන් ඔය කියන ගාතාව පොඩ්ඩක් මේ වචනයක් දෙකක් මට ලියලා එවන්න එතකොට ඔක හොයාගන්න පහසු වෙනවා හොඳයි ඊට පස්සේ හොඳයි හොඳයි මම කැමතියි පොඩ්ඩ අනුරුද්ධ මහත්තයාටත් යොමු වෙන්න මොකද ඊයේ තමයි අනුරුද්ධ මහත්තයා අපිත් එක්ක සම්බන්ධ වුනේ අත උස්සගෙන ඉන්නවා ඒ නිසා අනුරුද්ධ මහත්තයාටත් අපි අවස්ථාව දෙනවා
කුසල පක්ෂයට සහ අකුසල පක්ෂයට සමගාමීව කොටස් දෙකක් හැටියට දක්වනවා මදුපිණ්ඩික සූත්‍රයේ මෙතනදී විතක්කේ කියලා යමක් දේශනා කරනවා මේ දෙකම එකක්ද නැත්නම් මදුපිණ්ඩික සූත්‍රයේ විශේෂයෙන් අරමුණු කරන්නේ අකුසල පක්ෂයට සම්බන්ධ විතර්ක තුන පමණද
නෑ අකුසල පක්ෂය විතරක් නෙමෙයි කුසල පක්ෂයත් අන්තර්ගතයි මේකට අපිට කුසල පක්ෂයේ ගැන වුණත් මේ විදිහටම කතා කරන්න පුළුවන් මදුපිණ්ඩික සූත්‍රයේ ওই දෙකටම සාධාරණව තමයි විස්තර වෙන්නේ කුසල පක්ෂයේ විතර්ක වුණත් ඒවැයි තියෙන්නේ මේ වගේම ස්වභාවයක් අකුසල පක්ෂයේ විතර්ක වුණත් ඒවැයි තියෙන්නේ මේ ස්වභාවයක් අපිට කුසල පක්ෂයේ කරපු දෙයක් ගැන කල්පනා කර කර කල්පනා කර කර කතන්දර ගතගතා කුසල දියුණු කර ගැනීම සඳහා ප්‍රපංච පාවිච්චි කරන්න පුළුවන් අකුසල පක්ෂයේ කරපු දෙයක් පාවිච්චි කර කර ඒ පැත්තෙන් අකුසල් දියුණු කර ගන්නත් පුළුවන් ඒ නිසා මේ මදුපිණ්ඩික සූත්‍රයේ එන විග්‍රහය කුසල අකුසල දෙපැත්තටම සාධාරණයි කියලා කියන්න පුළුවන්.
කුසල විතර්කේ හරි ප්‍රපංච තත්ත්වයට ගොඩනැගෙනවා නම් ඒ මගහැරි තත්ත්වයට තමයි සුත්‍රේෂ්ඨා.
එහෙම කියන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් ටිකක් ගැඹුරින් සාකච්ඡා කරනකොට චිත්තානුපස්සනාව අපි පැමිණෙන්න ඕනේ මේ කුසල හිතක වුණත් තියෙන ඇතුවීම් නැතිව ස්වභාවයක්. කුසල හිතක වුණත් තියෙන්නේ හේතුඵල ධමයක්. එතනක් තියෙන්නේ විතර්ක ස්වභාවයක්. එතනක් තියෙන්නේ ප්‍රපංච ස්වභාවයක්. එහෙමත් නැත්නම් එතනක් තියෙන්නේ ඇතුවීම් නැතිව ස්වභාවයක්. කියලා අර ඒ කුසල් අකුසල් දෙකම කෙරෙහි බලන්නේ සම ආකල්පයකින්. එතෙන්දී අපි කුසලයට ආවඩන ගතියක් නැහැ. හිතන්න අපේ හිතේ මෛත්‍රී සහගත හිතක් පහළ වුණා කියලා. මේ වෙලාවේදී මෛත්‍රී වඩන්න යන්නේ අපි චිත්තානුපස්සනාවක් වඩනකොට. චිත්තානුපස්සනාවකදී කරන්නේ මේවැය තියෙන ඒ කාටත් පොදු ස්වභාවය තමයි තේරුම් ගන්න උත්සාහන්ත වෙන්නේ. මෛත්‍රී සහගත හිතක වුණත් තියෙන ඇති වෙලා නැතිලා යන ස්වභාවයක්. පටිඝයක නැත්තම් ද්වේෂයක තියෙන්නේ කේන්ති ගියා ස්වභාවයක තියෙන්නේ ඇති වී නැති වී යන ස්වභාවය. ඒතර මේ කාටත් තියෙන පොදු ලකුණු. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලකුණු ස්වභාවයක් මේ හැමෝම පෙන්වන්නේ කියලා ඒ කාටත් පොදු ලකුණු ටික තමයි අපි මතු කරගන්නේ. එතනින් තමයි මේ දෙගොල්ලම අතහැරෙන්නේ. කුසල් ලකුසල් දෙකම මගහැරීච්ච මගහැරුණුච්ච මට්ටමකින් තමයි සතිපට්ඨානයේ ක්‍රියාත්මක වෙන්නේ. මං කියන්නේ කුසල විතර්ක අකුසල විතර්ක දෙකම දෙකේම තියෙන පොදු ලක්ෂණ දැකලා ඊට වඩා ප්‍රඥාව මූලික කරගෙන යන ගමනක් තමයි සතිපට්ඨානයේදී දේශනා කරලා තියෙන්නේ. ඔව්.
හොඳයි.
පෙරවන් සන්නයි. හොඳයි පින්වත්නි අද අපි පැයකුත් පැය දෙකකුත් විනාඩි 15ක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ සහ ධර්ම දේශනාවේ සම්බන්ධලා ඉඳලා තියෙනවා. ඒ නිසා අද දවසේ අපේ මේ අන්දමින් රැස් කරගත්තා වූ සියලු කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතාච ආදී ගාථා සජ්ජහනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං කුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං කුඤ්ඤ සම්පදං සම්මේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං කුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.
මුන්නමේ මයා නන්දම් පස්සෙන්තුම් වන්දිතුම් වත චාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටිහ ශ්‍රද්ධා සීල දයා වාස්සං බුද්ධ පුත්තං නමාමා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ගෞරවණීය පින්වත් ස්වාමි මාංශ.
හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. Mm-hmm.